දෙදා විසිතුන අගෝස්තු මස 20 වෙනි ඉරිදා අපි සහභාගි වෙන්නේ නිස්සරණ වනය මගින් ආධුනිකයින් සඳහා පවත්වනු ලබන සතිමත් වීමේ වැඩසටහනේ 253 වෙනි වාරයටයි. අද අප සමග සහභාගී වන නම කීමට අවසරයි ගෞරවනීය හෝමාගම ධම්මකුසල ස්වාමීන් වහන්සේට වහන්සේව මේ සභාවට දෙපා නැමද ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපහා සම්බන්ධ වෙන ඔබ සියලු දෙනා ඉතා ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා. අප සමග සහභාගි වන අනිකුත් ස්වාමීන් වහන්සේලාත් මේ අවස්ථාවේදී ඉතා ගෞරවයෙන් දෙපා නැමද පිළිගන්නවා. අපේ වැඩසටහනේ පළවෙනි අංගය ගරු ස්වාමීන් වහන්සේ විසින් අප සඳහා සතිමත් වීම උදෙසා පවත්වනු ලබන ධර්ම දේශනාවයි. අනතුරුව මේ වැඩසටහන කෙටියෙන් ඔබ සැමට හඳුන්වා දීමත් ඉන් අනතුරුව අප වෙත ඉදිරිපත් කර ඇති ප්‍රශ්න සහ ඔබගේ අත්දැකීම් ස්වාමීන් වහන්සේ වෙත ඉදිරිපත් කර ඒ සඳහා උපදෙස් ලබා ගැනීමක් සිදු කරනවා. අනතුරුව පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන අවසන් කරනවා. දැන් මම ඉතා ගෞරවයෙන් ස්වාමීන් වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ පුහුණුවක් ඉදිරියෙන් තියාගෙන කාලයක් තිස්සේ කරගෙන යන ප්‍රතිපදාවක් තියෙනවා. එතකොට ඒ වගේ ප්‍රතිපදාවකදී අන්න තම තමුන්ගේ යම් කිසි විදියක භාවනාවක් අපි වඩා ගන්න උත්සාහ ගන්නවා. ඉතින් ඒ වගේ භාවනාවකට, ඒ වගේ දෙයකට අන්න අපි ළඟ තිබිය යුතු ගුණාංගයක්, එහෙම නැත්නම් අපිට අත්‍යවශ්‍ය වෙන අපි ළඟ තිබිය යුතු ශක්තියක් පිළිබඳ යම් කිසි අදහසක් තමයි අද දවසේ මේ කතා බහට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් මොකද්ද මේ ශක්තිය, මොකද්ද මේ ගුණාංගය කියලා හිතන්න, කල්පනා කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් අපි ළඟ විවිධ ගුණාංග තියෙනවානේ. සමහර කෙනෙක් හිතනවා මේ විදිහට මේ ඇඟේ ශක්තිය වෙන්න ඇති මේ කියන්නේ, ඇඟේ ශක්තිය ඉදිරියෙන් තියාගෙන වෙන්න ඇති මේ දේ කරන්නේ කියලා. තව කෙනෙක් හිතනවා යම් කිසි විදියක වෙනස් විදියක මේ සීග්‍රයෙන් වැඩ කටයුතු කරන්න පුළුවන්, ඉක්මනින් කරන්න පුළුවන්, ඒ විදිහේ දෙයක් වෙන්න ඇති මේ කියන්නේ කියලා. ඔය විදිහට එක එක්කෙනා එක එක අදහස් අරගන්න පුළුවනි. එතකොට දැන් අද කාලේ හැටියටත් ඔන්න කියනවා මේ මොකක් හරි ජයග්‍රහණයක් අත් කරගන්න මනුස්සයා මේ පිරිස අතර ඉන්න, එහෙම නැත්නම් මේ ඉදිරිපත් වෙන පිරිස අතර ඉන්න වේගවත්ම ශක්තිවන්තම මනුස්සයෙක් නෙමෙයි. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ඒ පිරිස අතර ඉන්න බුද්ධිමත්ම මනුස්සයෙක් නෙමෙයි. මේ වෙනුවට කවුද මේ ජයග්‍රහණය ලබන්නේ, කවුද මේ ඉලක්කයට ලං වෙන්නේ? අන්න මේක අතහරින්න නැතුව කාලයක් තිස්සේ කරගෙන යන්න පුළුවන්. අතහරින්න නැතුව කාලයක් තිස්සේ වැඩේ යෙදිලා ඉන්න තැනත්තා කියලා සඳහන් කරනවා. එතකොට අර විදිහට වේගෙන් වැඩ කටයුතු කරගෙන ගිහිල්ලා හවර කරන්න උත්සාහ ගත්තත් ඒත් එහෙම සාර්ථකත්වයක් ළඟා කරගන්න බෑ. එහෙම නැත්නම් අර විදිහට ගොඩාක් බුද්ධියක් තියෙනවා. නමුත් ඒත් අර විදිහේ සාර්ථකත්වයක් සමහර විට ළඟා කරගන්න බෑ. නමුත් අර හිමිහිට ටිකෙන් ටික කොහොම කොහොම හරි දිගට දිගට වැඩ කටයුතු කරගෙන යන කෙනෙක්, ඒ විදිහට ශක්තිය තියෙන කෙනෙක් අන්න එයා තමයි මේ බාහිර ලෝකයේ දේවල් උනත් ජයග්‍රහණය කරන්නේ කියලා ඔන්න අද කාලේ හැටියට යම් කිසි අදහසක් කතා බහක් තියෙනවා. ඉතින් එන්නේ කතා බහත් එක්කත් අද අපි මේ ඉදිරිපත් කරගත්ත ධර්ම කොටස කොයි විදිහටද ගැලපෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න අපි උත්සාහ ගමු. ඉතින් මේ සූත්‍ර දේශනාව ගත්තොත් මේක මේ සුසීම සූත්‍රය කියන නමින් තමයි සඳහන් වෙන්නේ. එතකොට එතන සඳහන් වෙන්නේ මෙහෙම දෙයක්. මේ සක්‍රයා යම් කිසි අවස්ථාවක මේ දෙවියන්ට විරුද්ධව අසුරයන් නැගී සිටිය අවස්ථාවක, අන්න ඒ වගේ අවස්ථාවක මෙන්න මේ සුසීම කියන දේව පුත්‍රයා ගාවට ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම දෙයක්. සුසීම දරුව යන්න ගිහිල්ලා මේ අසුරයන්ව පසුබස්සවන්න කියලා මේ විදිහට මේ සුසීමට ආරාධනාවක් කරනවා. එතකොට මෙන්න මේ සුසීම කියන දේව පුත්‍රයා මේ සක්‍රයාගේ මේ වචනෙට එසේය ස්වාමීනි කියලා පිළිතුරක් දෙනවා. ඉතින් එහෙම පිළිතුරක් දුන්නට මොකද මෙයා යන්නේ නැහැ. මෙයා යුද්ධෙට යන්නේ නැහැ. මේ විදිහට ගිහිල්ලා අසුරයන් පසුබස්සවන්න යන්නේ නැහැ. ඊට පස්සේ දෙවැනි වරටත් සක්‍රයා යම් කිසි වෙලාවක ඇවිල්ලා නැවතත් මේ සුසීම දෙවි පුත්‍රයාට මේ විදිහේ ඉල්ලීමක් කරනවා, දරුව සුසීමය යන්න මේ අසුරයන් පසුබස්සවන්න කියලා. එතකොට දෙවැනි අවස්ථාවෙත් එසේ ස්වාමීනි කියලා අන්න යම් කිසි දියක බාරගත්තර මොකද දෙවැනි අවස්ථාවෙත් යන්නේ නැහැ. මේ විදිහට ගිහිල්ලා යුද වදින්න ඒ ක්‍රියාවට යොමු වෙන්නේ නැහැ. ඊට පස්සේ තුන්වෙනි වරටත් මේ සක්‍රිය ඇවිල්ලා තුන්වෙනි වරටත් මෙයාට ආරාධනා කරනවා සුසීම යන්න මේ අසුරයන් පසුබස්සවන්න කියලා. එතන තුන්වෙනි වරටත් එසේ ස්වාමීනි කියලා පිළිගත්තට මොකද මේ තැනැත්තා නැත්නම් මේ දේව පුත්‍රයා මේ වැඩේට යන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තුන් වරක් වුණාට පස්සේ මේ සිදුවීම පිළිබඳ යම් කිසි විදියක මේ දේවි පුත්‍රයාට කරන නිග්‍රහයක් වගේ සක්‍රයා මෙන්න මේ විදිහේ දෙයක් කියනවා. මොකද්ද කියන්නේ? නැගී නොසිටින, වීරිය නොකරන තැනැත්තේ යම් තැනක සැපයට පැමිණේද සුසීමය එහි යව, මාද එහි පමුණුව කියලා තමයි මෙයාට කියන්නේ. මොකද්ද කියනවා? මේ විදියට නැගී හිටින් නැති, වීරය කරන්න නැති තැනැත්තෙක් යම් තැනක සැපයකට පැමිණෙනවද අන්න ඒ තැනට ඔබ යන්න, මාවත් එතනට පමුණුවන්න කියලා. එක්තරා විදිහට මේ තමුන් බාර දීපු වැඩේ නොකරපු හින්දා යම් කිසි විදියක නිග්‍රහයක් විදිහට තමයි මේ ප්‍රකාශය මේ සක්‍රියා කරන්නේ. එතකොට නැවතත් මේ සුසීම පිළිතුරක් දෙනවා. මොකද්ද කියන්නේ? උත්තාන වීරිය රහිත වූ, අලස වූ, මේ විදිහට වැඩ කටයුතු නොකරන්නා වූ එබැන්දෙක් යම් තැනක සැපයට පැමිණේද එතන මට කියනු මැනව කියලා තමයි මෙයා දෙවනුව පිළිතුරු දෙන්නේ. අර විදිහට උට්ටාන වීරයක් නැති, අලස වූ, වැඩ කටයුතු නොකරන වූ යම් තැනක යම් තැනැත්තෙක් සැපතට පැමිණෙනවද අනේ තැන මට කියන්න, එතැනට යන්න කියන අදහස තමයි මෙයා දෙන්නේ. එතන මෙන්න මේ විදිහේ කතාබහක් මේ දෙදෙනා අතර සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ කතාබහ උපුටා දක්වන්නේ භාග්‍යවතුන් වහන්සේ. යම් කිසි විදියක මේ භික්ෂු සංඝයා වහන්සේලා පිරිසකට තමයි මේ උපුටා දැක්වීම සිද්ධ කරන්නේ. එතකොට ප්‍රකාශ කරනවා මහණෙනි, මෙන්න මේ විදියේ කතාබහක් මේ සක්‍රයා සහ මේ සුසීම දෙවි පුත්‍රයා අතර සිද්ධ වුණා. ඒ විදිහට සිද්ධ වුණා කියලා ඒ කතාබහ මතක් කළා. ඊට පස්සේ නැවතත් මේ භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි, එන්නේ ආකාරයෙන්ම මේ සක්‍රයා පවා මේ දෙවිවරුන්ට මේ උට්ටාන වීරයේ එහෙම නැත්නම් වීරය කිරීමේ ඒ වමනාව, ඒ වැදගත්කම පෙන්නලා දීලා තියෙනවා. එහෙම පෙන්නලා දීලා තියෙද්දී අන්න මේ ශාසනේ මේ විදිහට මේ ජීවිතේදීම යම් කිසි ප්‍රතිඵලයක් සැනසීමක් ලබා ගන්න පුළුවන් මේ ශාසනේ උඹලත් උත්සාහ කර යුතුයි, මේ විදිහට වීරය වැඩි විය යුතුයි කියලා මතක් කිරීමක් තමයි භාග්‍යවතුන් වහන්සේ සිද්ධ කරන්නේ. එතකොට අර සිදුවීම ඉදිරියෙන් තියලා කියනවා මෙන්න මේ විදිහට මේ සක්‍රයා පවා තම තමුන්ගේ ඒ දෙවිවරුන්ට මේ වීරයේ වටිනාකම මේ විදිහට වැඩ කටයුතු කිරීමේ වටිනාකම පෙන්නලා දුන්නා. අන්න මමත් උඹලට ඒ විදිහේ වටිනාකමක් ඒ විදිහේ උනන්දුවක් උත්සාහයක් පෙන්නුම් කරනවා කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේලා පිරිස ඉදිරියේ තියන්නේ. එතකොට ඔය කතාබහ තව කොටසක් ඉදිරියට තියාගෙන අපි මේ මුලින් මතක් කරගත්ත කොටස පිළිබඳ පොඩි සාකච්ඡාවක් එදෙමු. නැත්නම් ඒ කොටස ඉදිරියෙන් තියාගෙන ටිකක් වෙලා යම්කිසි පැහැදිලි කිරීමක් කරගෙන ඊට පස්සේ ඊළඟ කොටසට යොමු වෙමු. ඊළඟ කොටස පිළිබඳ විමසලා බලමු. එතකොට මේ වීරයක් පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ සාමාන්‍යයෙන් අපිට මතක් කරනවා මේ වීරය කිරීමේ වටිනාකම මේ ශාසනයේ උනත් මේ විදිහේ වීරයක් කරන්න ඕනේ එහෙම නැතුව වෙන්නේ නැහැ කියන මතක් කිරීම සිද්ධ කරනවා. එතකොට ඒක බොහොම වටිනා මතක් කිරීමක්. දැන් අර විදිහට ගොඩ දෙනේ අර කටයුත්ත හොඳයි කියලා බාර ගන්නවා. හරියට නිකන් අර සුසීම කරා වගේ. සුසීමත් කියනවා හරි මම මේ යුද්ධ කරන්න යන්න කියන බාර ගැනීම සිද්ධ කරනවා. නමුත් යන්නේ නැහනේ. උදාර අද කාලේ ගොඩ දෙනේට තියෙන ප්‍රශ්නේ ඔබ තමයි. මේ වැඩේ නම් හොඳයි. නමුත් ඉතින් ඔවා අපිට කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් නැත්තම් ඔවා කරන්න අපිට දැම්ම බෑ. එහෙම නැත්තම් ඔවා කරන්න පස්සේ අමුතු දවසක අනාගතයේ දවසක මම කරනවා මේ දරුවෝ උස් මහත් වුණාම මේ වැඩ කටයුතු අහවර වුණාම කියලා ඔන්න විදියට මොන මොනවාදෝ ටිකක් ගෙනහැර දක්වනවා. එහෙම නැත්නම් තව කෙනෙක් බලාපොරොත්තු වෙනවා නිකන් අර කේවල පරිසුද්ධියක් හදාගෙන අංග සම්පූර්ණ තත්වයක් හදාගෙන මේ පුහුණුව කරන්න නැත්නම් මේ ශාසනේ වැඩ කටයුතු කරන්න. එහෙම කියමින් කල් දාන පිරිසකුත් ඉන්නවා. අම්මේ නිකන් ආවට ගියාට පොඩියට පොඩියට කරලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට මම මේ විදිහේ අන්න හොඳ තොක්කෝම අංග සම්පූර්ණව වෙච්ච දවසක පරිපූර්ණ වෙච්ච දවසක මේ දේ සිද්ධ වෙනවා කියලා කියනවා. මොකද්ද කියන්නේ? ආ කියනවා මේ සක්මන් මළුවක් නැහැනේ. ඒකයි මට මේ සක්මන් කරන්න බැරි. සක්මන් මළුවක් හදාගත්ත දවසට මම සක්මන් කරනවා කියලා ඔන්න ඔය විදිහට කතන්දරයක් ගෙනහැර දක්වනවා. එතකොට කවදාවත් වෙන වැඩක්ද ඕක? කවදාවත් වෙන වැඩක් නෙමෙයි. ඔය විදිහට සක්මන් මළුව අදලා, තිමින්තියෙන් බැඳලා, අපරාරු කළා, ඔය ඔක්කොම විකාර කළා අන්තිමට හදන්න හදලි වරුන් දවසක සක්මන් කරන්න මිනිහෙක් නැති වෙනවා. ඒ විදිහේ දේවල් කියමින් අපිට කල් දාන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි ක්‍රමවේදී. ඒ වෙනුවට අපි හිතමු මේ තැනත්තා ඔය වත්තේ කෙළවරක පොඩි ඉඩ කඩක සමතල පොළවක අඩි 15ක් 20ක් 30ක් යන්න පුළුවන් තීරුවක් තෝරගෙන එහාට මෙහාට සක්මන් කරනවා. සක්මන් කරනකොට මොකද වෙන්නේ? අන්න සක්මන් මළුවක් ඉබේම හදලා දෙනවා. කවුරු විසින්ද? අන්න ස්වභාව ධර්මෙන් හදලා දෙනවා. ඈ දවසක් දෙකක් සතියක් දෙකක් මාසයක් දෙකක් සක්මන් කරනකොට මොකද වෙන්නේ? ඉබේම පොළව ගෙවිලා අන්න සක්මන් මළුවක් හැදෙනවා. අර විදිහට බොහොම අලංකාර ස්වභාවික නිර්මාණයක් විදිහටම සක්මන් මළුවක් හැදෙනවා. අන්න ඒක තමයි වැඩේ වෙන ක්‍රමී. මේ විදිහට තමයි නියමාකාරයෙන් මේ දේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර විදිහට කවදාවත් මේ කේවල පරිශුද්ධියක් හදාගන්න හදනවා නම් මේ අංග සම්පූර්ණ අඩුපාඩු ඔක්කොම නැතුව මේ දේ සිද්ධ කරන්න හදනවා නම් කවදාවත් ඒක සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒ වෙනුවට අර කොහෙන් හරි පටන් අරන් පොඩි වෙලාවකින් හරි පටන් අරන් මේ දේ සිද්ධ කරනවා නම් අන්න එයා තමයි ජයග්‍රහණය කරන්නේ. එයාට තමයි අර ස්වභාව ධර්මයේ උනත් ආශිර්වාදේ. අර විදිහට සක්මනක් උනත් ස්වභාව ධර්මෙන් හදලා දෙනවා. ඊට පස්සේ අපි හිතමු ඒ තීරුවේ ඔන්න දැන් ස්වභාව ධර්මෙන් හදපු සක්මනක අර විදිහට පොළව ගෙවිලා හැදිච්ච සක්මනක මෙයා සක්මන් කර කර ඉන්නවා කාලයක් තිස්සේ. අන්න එහෙම දකින්නකොට දවසක අන්න කෙනෙක් ඇත්තටම සක්මන් මළුවක් හදලා දෙන්නත් පුළුවන්. අනේ මේ තැනත් බොහොම උත්සාහයෙන් වීරෙන් මේ වැඩේ කරනවා නේද කියලා අන්න කොහෙදෝ ඉන්න කෙනෙක් නොදන්නා කෙනෙක් ගල් සිමෙන්ති ටිකක් අරන් ඇවිල්ලා වැලි ටිකක් අරන් ඇවිල්ලා ඔන්න සක්මන් මළුවකුත් හදලා දෙනවා. අන්න ඒ විදිහට තමයි වැඩක් කෙරෙන්නේ. එහෙම නැත්නම් අපි හිතුවොත් මේ ඔක්කොම අංග සම්පූර්ණ වුණාම මේ විදිහේ මහා ලොකු වේදිකාවක මම මේ වගේ වැඩක් කරනවා කියලා කවදාවත් වෙන වැඩක් නෙමෙයි ඒක. ඔය පහුගිය කාලෙක මම දන්න කෙනෙක් ඉන්දියා. එයා කියනවා මේ මම කැමති මේ නිවේදන කටයුතු කරන්න. නෑ මොන වගේ නිවේදන කටයුතු? ආ ලේසි පහසු නිවේදන කටයුතුත් නෙමෙයි. ඔය නිකන් රූපවාහිනියේ බොහොම ශාස්ත්‍රීය වැඩසටහනක නිවේදකෙක් වගේ, ඒ වගේ තත්යකට තමයි මම එන්න කැමති. ඒ වගේ දෙයකට තමයි මම කැමති කියලා ඉතින් කියනවා. ඊතර මම මයික් එකක්වත් අල්ලලා දෙනවා. මයික් එකක්වත් තාම අල්ලලා නෑ. මේ පොඩි පොඩි වැඩ කරන්න කැමැත්තකුත් නෑ. නිකන් මයික් වටවන වැඩ, මයික් අල්ලන වැඩ, ඒ වගේ වැඩ කැමති නෑ. ඒ වෙනුවට අර මහා ලොකු ගිහිල්ලා වේදිකාවක නැගලා ස්ටේජ් එකක මම නිවේදකෙක් විදියට කටයුතු කරනවා. මේ විදියට ජාතික මට්ටමේ නිවේදකෙක් විදියට මම මගේ වැඩ කටයුතු කරනවා කියලා ලොකු අදහසක් හිතේ තියාගෙන ඉන්නවා. ඉතින් කවදාවත් මුදුන්පත් වෙන දේවල් නෙමෙයි. ඒ වෙනුවට නිකන් ඔය ගමේ අවුරුදු ශ්‍රේක හරි නිවේදන කටයුතු කරලා පටන් ගත්තොත් වැඩි. අන්න ඒක තමයි ක්‍රමවේදේ. එහෙම නැත්තම් ඉතින් ගොඩක් වෙලාට අරවා නිකන් සංකල්ප අදහස් විතරයි. ඉතින් ඒක නිසා තම තමන්ගේ ජීවිතේ පස්සට දාන්න යන්න එපා. මේ කරන පුහුණුව කරනවා නම් මම දැන් මෙතන තමයි, ආයේ හෙට දවසකදී වෙන තැනකදී වෙන කෙනෙක් එක්ක කියලා ওই විදිහේ සැලසුම් ගහනවනේ, කවදාවත් වෙන්නේ නැහැ කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. වෙනුවට වෙලා නැහැ කියලා කියනවනේ, මම වෙලාව නැහැ මට, මම විස්රාම ගිහාම කරනවා. එහෙම එක එක අදහසුත් කියනවනේ. පහුගිය දවසක වයසක මහත්තේ කවුරුතු මයි දන්නේ 65ක් 70ක් විතර ඇති. ඇවිල්ලා කියනවා තව පොඩි වැඩ ටිකක් තියනවලු. මේ කඩ කාමරයක් තියනවලු, ඒක ගෙදර කට්ටියට දූ දරුවන්ට බෙදලා ලීලා දෙන්න ඕනෙලු. ඊට පස්සේ මුණුපුරෝ මිනිපිරියෝ ටිකක් ඉන්නවලු, ඒගොල්ලන්ගේ වැඩ කටයුතු වගේ කුත් තියනවලු. ඒ ටික ඔක්කොම ඉවරලා දවසක භාවනා කරන්න මේ විදිහේ ආරණ්‍යකට ඇවිල්ලා කාලයක් නැවතිලා ඉන්න බලාපොරොත්තු වෙනවලු. ඉතින් එහෙම දවසක් එයිද කියලා හරි ලොකු බරපතල ප්‍රශ්නාර්ථයක් නම් ඇත. මොකද දැන් 60 ගණනක් ගිහිල්ලා මුණුපුරු මිනිපිරියොන්ගෙත් වැඩ තියෙනවා, අර ඉඩා කඩන් ඒවා මේවත් බෙදලා දෙන්න තියෙනවා. ඔය ඔක්කොම ඉවරලා එනකොට ඒ අතරේ අතර මැදවල කැඩ ගැව්වාම අන්න මොකද වෙන්නේ, කට්ටිය අගේට ඉඩ කඩන් ටිකක් බෙදා ගන්නවා. මුණුපුරු මිනිපිරියොත් තමුන්ගේ වැඩ කරගෙන අගේට ලොකු වෙයි. ඉතින් ඒ විදිහේ දෙයක් නේ තියෙන්නේ. ඒතර කල් දැමදම ඉන්න හරි පහසුයි. නමුත් අන්න පටන් ගන්නවා නම් අදම තමයි, හෙට නෙමෙයි. පටන් ගන්නවා නම් මෙතනම තමයි, වෙන තැනකදී නෙමෙයි. අය කරනවා නම් මමම තමයි, ආයි වෙන කෙනෙක් වෙන දවසකදී අපිට කරලා දෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. ඒතර එන්නේ විදිහේ උත්සාහයක්, එන්නේ විදිහේ වීරයක් මේ දෙයට අවශ්‍යයි. හරියට නිකන් මේ සුසීම වගේ ඉන්දියයි කියලා හරියන්නේ නැහැ. සුසීම කියනවා හොඳයි හොඳයි යුද්ධ කරන්නේ, හරි එසේ ස්වාමී මං ගිහලා යුද්ධ කරන්න. මේ පළවෙනි පාර කියනවා මිනිහා බාරක් ගන්නවා, යන්නේ නැහැ නේ උනාට. දෙවෙනි පාර කියනවා බාර ගන්නවා නේ, යන්නේ නැහැ නේ උනාට. තුන්වෙනි පාරක් කියනවා බාර ගන්නවා නේ, යන්නේ නැහැ නේ උනාට. ඉතින් වැඩක් වෙනවද? එහෙම වැඩක් වෙන්නේ නැහැ. ඉතින් සක්‍රයා නිකන් නිග්‍රහයට වගේ කියනවා, අන්න මේ යම් තැනක මේ විදියට උත්සාහ නොකරන, වීර නොකරන තැනැත්තෙක් සැපයකටපත් වෙනවා. දැන් එහෙයන් මාවත් එහෙට අරගෙන යන්නේ කියලා කියනවා. මොකද දැන් අසුරය ඇවිල්ලා මේ දිව්‍ය ලෝකෙ ඉන්නත් බැරි වෙලා තියෙන්නේ. ඒ වගේ තැනක් තියෙනවා නම් ඔබත් යන්න, මාවත් එතෙන්ට අරගෙන යන්න. මේ නිග්‍රහයක් කරන්න තනිකර. ඒතර එක්තරා විදිහක සක්‍රියගේ මැනේජ්මන්ට් නිකන් සානුකම්පිත මැනේජ්මන්ට් තමයි තියෙන්නේ. දැන් අද කාලේ කම්පැනි එක වගේ නම් ගෙලින්ම එළවල දාලා. දෙලාගෙන යන ඒ දවස්වල දිව්‍ය ලෝකේ ඉඳරෙන්ට පිනෙන් ලැබපු දෙයක් ඉඳරෙන්ට මේ ඉච්ඡර ධර්ම මැනේජ්මන්ට් නෑ මං හිතන්නේ. ඒක නිසා තම තමුන්ගේ ජීවිතේ කල්යාවයව ඉන්නව වෙනුවට අන්න කොහම කොහම හරි උත්සාහ කරොත් ඒ තැනැත්තා අන්න වැඩේ කරගන්නවා. වෙන භාෂාවකින් කියනවා නම් නිකන් බස් එකේ කොහම හරි එලිලා ඉන්නවා. මේ ෆුට්බෝඩ් එකේද හිටගෙනද සීට් එකක් හම්බෙලාද කියලා අදාළ නැහැ. බස් එකේ ඉන්න තාක්කල් කොහම කොහම හරි අන්න වැඩේ වෙනවනේ. ඉතින් මේ විදිහේ උත්සාහයක් තම තමුන්ගේ ජීවිතේ හදාගත යුතුයි. සමහර විට ගොඩාක් කාර්ය බහුල දේවල් අතරේ වෙන්න පුළුවන් මේ ඉන්නේ. දැන් මම දන්න කීප දෙනෙක් මේ ඉන්නවා, අය රැකී රක්ෂා කරනවා, දරුවෝ උස්මහත් කරනවා, වෙන වෙන අධ්‍යාපන කටයුතු කරනවා, ඔය යථාමතර ක්‍රියාකාරකම් කරනවා, ඔය සියල්ලම අතරේ මේ විදිහේ දෙයකටත් අවධානයක් යොමු කරගෙන තියෙනවා. ඉතින් ඒ විදිහේ උත්සාහයක් උනන්දුවක් නැතුව කොහොමද මේ වැඩේ කරන්නේ? අපි හිතනවාද අපිට දවසක මේ ඔක්කොම ප්‍රශ්න විසඳිලා ඉඩකඩක් ලැබේ කියලා. කවදාවත් එන දවසක් නෙමෙයි ඔය. ආවට එදාට මේක කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් මේ විදිහේ දෙයක් තියෙනවා. ඒකට එහෙනම් තම තමුන් අර විදිහට ලද ඉඩකඩේ උත්සාහ කරන්න ඕනේ. ඊයේ දවසේ කෙනෙක් තමුන්ගේ අත්දැකීමක් ප්‍රකාශ කළා සඳහන් කරනවා මම මේ විදිහට මේ අධ්‍යාපන වැඩ කටයුතු කරන කෙනෙක්. මට මේ විදිහේ වෙන් වෙලා සක්මන් පරයන්ක විදිහට මේක පුරුදු කරන්න වෙලාවක් නැහැ. එහෙම වෙලාවක් මට නැහැ. එතකොට මෙයා කියනවා මම මේ එවෙනුවට මම කරන්නේ අර එදිනදා ජීවිතේ ඒ වැඩ කටයුතු කරන අතරේ වරින් වර සිහිය පීටවා ගන්න උත්සාහ කරනවා. වරින් වර බලනවා මම මේ බත් කන බව මට දැනෙනවද? මම මේ රෙදි හොදන බව මට දැනෙනවද? මම මේ බස් එකක වාඩි වෙලා ඉන්න බව මම දැනෙනවද? මට දැනෙනවද? මම මේ කෙනෙක් එක්ක කතා බහ කරමින් ඉන්න බව මට දැනෙනවද? අන්න ඒ විදිහට නැවත නැවත මේ දිනෙදා වැඩ කටයුතු කරන ගම ඒ අතරමැද සිහිය පිටවා ගැනීමක් තමයි මම සිද්ධ කරන්නේ. ඒ විදිහේ උත්සාහයක් තමයි මම සිද්ධ කරන්නේ කියලා මේ විදිහට තමුන්ගේ අත්දැකීම ප්‍රකාශ කළා. ඊට පස්සේ අහනවා මෙහෙම කරාට කමක් නැද්ද හාමුදුරුවනේ? නැත්තම් වෙනම සිහිය ඇවිදීම ඉඳීම විදිහටම පුරුදු කරන්නම ඕනේද? එහෙම පුරුදු කරන්නේ නැතුව වැඩක් නැද්ද කියලා වගේ අහනවා. එතකොට ඒ වගේ කෙනෙක් ඒ වගේ ප්‍රකාශයක් ඔච්චර වටිනවද බලන්න. බොහොම අමාරුවෙන් සහයෙන් කරන වැඩක්නේ. එතකොට එහෙම අමාරුවෙන් උත්සාහයෙන් කරන වැඩකදී අන්න ලද අවස්ථාව තමයි තියෙන්නේ. ලද අවස්ථාව තමයි භාග්‍යතුන් වහන්සේ ඒකයි කියන්නේ මේ වගේ ශාසනයක පමාදයට වැටෙන්න එපා. මේ ලැබිච්ච අවස්ථාව තියෙනවා නේ, මේ අවස්ථාවේදී මේ වැඩේ කරගන්න. මොකද පමාදයට වැටුණාට පස්සේ ආයි කොයි කලකට කොයි ඉඩකඩක් ලැබෙයිද කියලා කියන්න බෑ. ඒ විදිහ මතක් කිරීමක් කරන්න හැකියාවක් නැහැ. අන්න ඒක නිසා ඒ ප්‍රකාශය, ඒ කරපු ඒ තමුන්ගේ අත්දැකීම් ප්‍රකාශය ගොඩක් වටින දෙයක්. සක්මන් පරියන්ක විදිහට කරන්න බැරි නමුත් මම මේ විදිහට එදිනදා ජීවිතේ උත්සාහ කරනවා. ක්‍රමානුකූලව මේ දේ පුහුණු කරනවා කියලා බොහොම වටිනා ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. අර විදිහට වෙන් වෙලා කැප වෙලා කරන්න වෙලාවක් නැහැ. ඒ විදිහේ හැකියාවක් නැහැ. නමුත් අර විදිහට පුළුවන් විට සිහිය පිහිටවා ගන්න උත්සාහ ගන්නවානේ. එදිනෙදා වැඩ කටයුතු කරන ගමන් හරි මේ පුහුණුව කරගෙන යනවානේ. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒතකොට එහෙම උත්සාහ කරන කෙනෙක්ට දවසක සමහර විට සක්මන් පරියන්ක විදිහට පුහුණු වෙන්න ඉඩකඩක් ලැබෙන්න පුළුවන්. ඒ විදිහ ඉඩක් ඉවර වෙන්න පුළුවන්. මොකක් නිසාද? අර එයා කරන උත්සාහය නිසා. එයාගේ තුල තියෙන උනන්දුව නිසා. ඒ විදිහේ දෙයක් අවශ්‍යයි. ඒ විදිහේ දෙයක් අවශ්‍යයි. එහෙම නැවත නැවත හුරු කිරීමක්, නැවත නැවත මතක් කර ගැනීමක් අවශ්‍යයි. අනිත් දේ තමයි ඔය සක්මන් පරියන්ක විදිහට හුරු කරලා යන්න බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය එදිනදා ජීවිතේ පුහුණුවට තමයි. ඒකට අනුග්‍රහයක් විදිහට තමයි සාමාන්‍ය සක්මන් පරියන්ක විදිහට පටන් ගැනීමක් සිද්ධ කරන්නේ. දැන් සාමාන්‍යයෙන් මෙහි නිවාසිකව ඉන්න කෙනෙක්ගේ කාලසටහන ගත්තොත් එයාට පැය 8ක වගේ කාලයක් දවසකට උදේ පටන් ගත්තාම ටිකෙන් ටික පැයමාර ඕමෝම එකතු වෙවි. දවස ගෙවෙනකොට පැය 8ක වගේ කාලයක් සක්මන් පරියන්ක විදියට ෆෝමල් මෙඩිටේෂන් වලට ලැබෙනවා. ඒතර ඒකත් ලොකු කාලයක්. පැය 8ක වැඩ දිනයක් තමයි තියෙන්නේ. දඩ ඒ වගේ ලොකු කාලයක් සක්මන් පරයන්ක විදිහට මේක පුරුදු කරනවා කියන එක අභියෝගයක් තමයි. අභියෝගයක් තමයි. සාමාන්‍ය අලුත් කෙනෙක්ට පැය 8ක් කරන්න අමාරුයි. එයා ගොඩක් වෙහෙසට පීඩාවටපත් වෙනවා. නමුත් ඒක අපි ඉදිරියෙන් කියලා තියෙනවනේ. මේ විදිහ ඉලක්කයක් තමයි තියෙන්නේ කියලා එයාට මතක් කරනවා. එතකොට අපි හිතමු ඒ විදිහට කාලයක් දවසක් දෙකක් තුනක් හතරක් මේ විදිහට පුහුණු කරනකොට අන්න එයා කියනවා මට දැන් පැය 4ක් දවසකට සක්මන් කරන්න ඉඩක් තියෙනවා. පැය 4ක් දවසකට වාඩි වෙලා ඉන්න ඉඩක් තියෙනවා. මේක තමයි මගේ කාලසටහන. කියලා මේ නේවාසිකව මේ දේ ෆුල් ටයිම් කරන කෙනෙක් මේ කියන්නේ. එතකොට එහෙම කියවහම ඊට පස්සේ මම සාමාන්‍යයෙන් දවස් කීපකින් අහලා බලනවා, එතකොට දවසේ අවදිව ඉන්න වෙලාව කොච්චර තියෙනවද ওই කාලසටහනට අනුව. අපෝ ඒක ගණන් හදලා බැලුවාම ලැබෙන උත්තරය අමුතුම උත්තරයක්. එතකොට නිදිය ගන්න තියෙන පැය ගාන අඩු කරාම පැය 18ක් අවදිව ඉන්නවා. එතකොට 18න් කීයද දැන් අර විදියට පුහුණුවට ලැබිලා තියෙන්නේ? 8යි. එතකොට තව 10ක් තියෙනවා. අ 10 කියන්නේ මොනවද? 10ේ යෙදෙන වැඩ කටයුතු මොනවද? එතකොට අන්න එහෙම ගත්තාම අවදි අවදි වෙනවා. මුණ කට හොදනවා, දත් මදිනවා, වැසිකිලි කැසිකිලි කරනවා. ඊට පස්සේ අන්න උදේ දාහන වෙලාවට යනවා. උදේ වත පිළිවෙත කරනවා, අතුපතු ගානවා. ඊට පස්සේ තමුන්ගේ රෙදි හොදන වගේ වැඩ කටයුතු කරනවා. ওই විදිහේ නොයෙකුත් নানা ප්‍රකාර වැඩ කටයුතු දවස පුරාවට යෙදිලා තියෙනවා. පිණ්ඩපාතේ ගමන් තියෙනවා, වතපිළිවෙත තියෙනවා, දානේ වළඳන වෙලාවල් තියෙනවා. ওই විදිහට නොයෙකුත් අවස්ථා, නොයෙකුත් ඉඩකඩ දවසට පැය 10ක වගේ කාලයක් පුරාවට යෙදිලා තියෙනවා. එතකොට 18ක් අවදි, 8ක් formal meditation, 10ක් එදිනෙදා වැඩ කටයුතු. ওই විදිහට තමයි බෙදිලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඒ වෙලාවේ අපි අතහැරලා දැම්මොත්, ඒ වෙලාව අපි අමතක කරලා දැම්මොත් අන්න මොකද වෙන්නේ? අපි දවසේ වැඩි හරියක් භාවනා මානසිකාරයක් වෙනුවට වෙනස් විදියක අදහසකින් වික්ෂිප්ත වෙච්ච මනසකින් තමයි වැඩ කරනවා වෙන්නේ. එතකොට එහෙනම් අන්න පැය 8කින් පටන් ගත්ත භාවනාව දවසක් දෙකක් තුනක් හතරක් යනකොට පැය 18ක ඉලක්කයක් බවට පත් වෙනවා. හැබැයි ඒ වැඩි වෙන 10 අර හිතන තරම් අමාරුවක් වෙහෙසක් දනවන දෙයක් නෙමෙයි. මේ වෙනුවට එයාට උත්සාහය, වීරයක් තමයි අවශ්‍ය වෙන්නේ. අර පොඩි පොඩි වැඩ කටයුතු කරන ගමන් ඒක අමතක කරන්න හරි පහසුයි. මුලා වෙන්න හරි පහසුයි. සිහිය පිටවා ගන්න කියන උනන්දුව නැත්තම් හරි පහසුවෙන් මේ වැඩ කටයුතු කෙරෙනවා. ඔහෙ කය වාරු ගහ වැඩ වෙනවා. නමුත් අන්න අර ඒකේ සිහිය පිටවා ගැනීම කියන උනන්දු උත්සාහය තියෙනවා නම් ඒ පුහුණුව එච්චරම අමාරු නෑ. කාලයක් තිස්සේ තම තමුන්ගේ වැඩ කටයුතු කරනවා, ඒ පිළිබඳ අවධානයක් සිහියක් පිහිටව ගන්න උත්සාහයකුත් එක්ක. ඒ විදිහට අපි මේ පුහුණුව දිහාවට නැමුනේ නැත්තම් අන්න කෙනෙක් කියනවා මම දවසට පැය දෙකක් භාවනා කරනවා, හැබැයි මගේ භාවනාවේ කිසි ප්‍රගතියක් නැහැ. ඇයි අප්පා පැය 16ක් විතර ඉතුරු පැය කාල ගණනාවම මොකද වෙලා තියෙන්නේ? ඔහේ නිකන් අර නිකන් ලෙහෙල ඇරියා වගේ රැල්ලට අනුව ගිහිල්ලා තියෙනවා. එක එක දේවල් ඔස්සේ මුලා වෙලා තියෙනවා. ඉතින් පැය දෙකක් කරන එකත් හොඳයි. නමුත් ඉතින් අර 16ක් විතර අතෑරලා හරියන්නේ නැහැ නේ. ඒක තම තමුන් මතක් කරගත යුතු දෙයක්. අර විදිහට අවදිව ඉන්න වෙලාව පුරා කොච්චර වෙලාවක් තියෙනවද? මේකෙන් පැය කීයක් මම භාවනාවට යොදවලා තියෙනවද? ඇත්ත බලාපොරොත්තු තමයි මෙහෙම කාලයක් තිස්සේ කරගෙන යනකොට අවදි වෙලින්න තාක් කල් ඒ වෙලාවම භාවනාවක් විදියට ගෙවන්න පුළුවන්ද, කරන්න පුළුවන්ද කියලා. ඒක යම් කිසි විදියක මේ ගත්ත කමටහානේ ඉතිර පැතිර යාමක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ ඉතිර පැතිර යාම දවසක සිද්ධ විය යුතුයි. එහෙම නැත්නම් මේ ප්‍රතිපදාව එතනින් එහාට නිකන් අර හිර වෙනවා, අර ඇට්ටකුණා වෙනවා වගේ ගතියක් එනවා. සාමාන්‍ය මම දැකලා තියෙන ඔය මුල් කාලේ මෙඩිටේෂන් කියන්නේ ෆෝමල් මෙඩිටේෂන්, එහෙම මම මතවාදයක් දරාගෙන ඒකටම අනුව කටයුතු කරමින් ෆෝමල් මෙඩිටේෂන් තමයි මෙඩිටේෂන්, ඊට වැඩි එකක් නෑ. මොකක් හරි වැඩක් කිව්වොත් එහෙම අම්මෝ කියනවා මෙන්න මේ බෑ ස්වාමීන් වහන්සේ, මේ සක්මන් වෙලාව, පරයන්ක වෙලාව, ඒ වෙලාවේ ඔය විදිහට වැඩ කරන්න හැකියාවක් නැහැ කියලා ඒ විදිහට කියනවා. කමක් නැහැ, ඒ කියන ප්‍රකාශය හොඳයි. තමුන් සක්මන් විදිහට, පරයන්ක විදිහට මේ වැඩේ පුහුණු වෙන්න කාලසටහනට අනුව වෙලාවක් වෙන් කරගෙන තියෙනවා. ඒ වෙලාවට ගරු කරනවා. ඒක හොඳ දෙයක්. නමුත් මෙයාට තාම අර ඉතිර පැතිර යාමට සූදානමක් නැහැ. ඒතට ඒ වගේ කෙනෙක් කාලයක් තිස්සේ අර විදිහට උත්සාහ කළා 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 අර ඉතුරු කෑල්ල අමතක කරමින් ඉඳලා 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 දවසක යාට මේ ෆෝමල් මෙඩිටේෂන් කියන එක අන්න සමහර විට එපා වෙලා යනවා. එපා වෙලා යනවා. ඊට පස්සේ මුහුණ දික් කරගෙන ඉන්නවා. ගොඩක් වෙලාවට අතහැරලා දාලා යනවා. නමුත් අන්න ඒ අවධියේදී හරියට මේ තැනැත්තාව අපිට ග්‍රහණය කරගන්න පුළුවන් වුණොත්, හරියට මෙයාව අල්ලගන්න පුළුවන් වුණොත්, අන්න එයාට අපි මොකද කළ යුත්තේ මතක් කරනවා. මේ විදිහට එදිනදා ජීවිතේ වැඩ කටයුතු කරන ගමනොත් භාවනාවක් කියලා දෙයක් වඩන්න පුළුවන්. එහෙම අපේක්ෂාවක් තියාගන්න පුළුවන් කියන මතක් කිරීම එයාට සිද්ධ කරනවා. ඒ සඳහා ඉතින් එහෙම කෙලින්ම කියනට අද වැඩිය හොඳම වැඩේ තමයි දවස පුරාවට කරලා ඉවර කරගන්න බැරි වෙන තරම් වැඩ ටිකක් බාර දෙනවා. ආරක මේ මීඩියා අත ගාපන්, මේ විදිහට කරපන්, මෙහෙම කරපන්, මෙහෙම කරපන් කියලා අර මේ වැඩ ටිකක් බාර දෙනවා. එතකොට මෙයා මේක ගන්නේ ගොඩක් වෙලාවට ද්වේෂයෙන්. ද්වේෂයක් සහිතව ගන්න මේ ආම්ද්‍රෝ මාත් එක මොකක් හරි පොග්ගලික තරහක්ද කොහෙද? මාව එලවන්න හදනවද කොහෙද කියලා ওই විදිහට තමයි අරගන්නේ. නමුත් අන්න අර ඒ සුදුසු අවස්ථාවේදී ඒ උදව්ව උපකාරය ලැබුණේ නැත්නම් අන්න ගොඩක් වෙලාවට එයා ඒක දමල ගහලා අතහැරලා දාලා යනවා. මේ භාවනා හරියන මගුලක් නෙමෙයි. මම මෙච්චර කාලයක් මේ විදිහට පැය ගණනාවක් සිද්ධ කරා. දැන් මට ඒක කරගන්නත් බෑ කියලා අධෛර්යයටපත් වීමක්, එපා වීමක් තියෙන්න පුළුවන්. නමුත් එන්නේ පරිවර්තනය කියන්නේ මේ කමටහන යම් කිසි විදිහක ඉතිරපැතිර යන අවස්ථාවක්. එතකොට ඒ අවස්ථාවේදී හරියට ඒ ඉඩකඩ ලැබුණේ නැත්නම් එහෙනම් ගොඩක් වෙලාවට එයා අතරමං වෙනවා. ගොඩක් වෙලාවට එයා මේක අතහැරලා දාලා යනවා යන්න. ඉතින් ඒකෙන්ද මොන මොනවද වැඩකුත් නැති කරාත් එකයි නොකලත් එකයි වගේ ප්‍රොජෙක්ට් ටිකක් තියෙන්න ඕනේ හැම වෙලේම. ඒ ප්‍රොජෙක්ට් එක බොහොම වැදගත් විදියට නිකන් මේ මෙදුම් අලලා තියාගෙන ඉන්නේ. ටග්ගාලා මේ වගේ කෙනෙක් අහුණා නික් අන්න මේ ලොකු වැඩක් තියෙනවා, බරපතල වැඩක් තියෙනවා, මෙන්න මෙහෙම වැඩක් තියෙනවා, දවසම කරත් කරලා හවර කරගන්න බැරි තරම් ලොකු වැඩක් තියෙනවා කියලා ඔන්න බාර දෙනවා. කරන්නේ නෑ, ඒක අවුල් කරන එක තමයි කරන්නේ. කෙසේ නමුත් ප්‍රොජෙක්ට් එකක් තියෙනවානේ, ඒක වෙන්න ඕනෙත් නෑනේ, වෙන්න ඕනෙත් නෑ. වුණාට බොහොම වැදගත් විදියට දුන් අල්ලලා තමයි මේ ප්‍රොජෙක්ට් එක තියාගෙන ඉතිං කියනවා මෙන්න මෙතන මේ විදිහේ තට්ටුවක් මේ ගහන්න ඕනේ, මේ විදිහට සැකලීමක් ගහන්න ඕනේ කියලා ඔන්න ඉතින් ලොකු ප්‍රොජෙක්ට් එකක් බාර දෙනවා. ඉතින් දවස් ගානක් යන තලාගෙන, ඇඟිලි තලාගෙන, මිටි තලාගෙන කොහොම කොහොම හරි ගහලා ලෙවල් කළා, ඔක්කොම කළා. අදල ඉවරලා බලනකොට ඇදයි. කමක් නැහැ, හැදුවනේ. ඊට පස්සේ තව දවසක් දෙකක් යනකොට ඇවිල්ලා අහනවා ස්වාමීන් ස්වාමීන් වහන්සේ දැන් අර සැටලිම නම් ගැව්වා දාන්න නැද්ද, කොන්ක්‍රීට් එක දාන්න නැද්ද කියලා අහනවානේ. කොන්ක්‍රීට් එක දාන්න නැද්ද කියලා අහනවා. ඉතින් කොහොම කොහොම හරි ස්වභාව ධර්මයේ උදව් වෙච්ච සමග ඔන්න තවත් දෙක තුනකින් තීරණයක් වෙනවා, කොන්ක්‍රීට් එක දාන්නේ නැහැ. ආ දැන් එහෙනම් මොකද කරන්නේ? අර සැටලීම ගලවගෙන ගිහිල්ලා වෙන තැනක හයි කරන්න කියලා අර ගහපු එක ආත්ම තමයි බාර දෙන්නේ. ඉතින් දාප කර කර බැන බැන අර මිටියෙන් අර ගහපු ඇන ටිකම ගලව ගලව අන්න සැටලීම ගලවලා අයින් කරනවා. ගිහිල්ලා වෙන තැනක හයි කරනවා. ඉතින් ඔන්න ඕක තමයි වැඩි. ඔන්න විදිහේ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. මෙතන ඉඳලා මෙතෙන්ට අදිනවා, මෙතන ඉඳලා එතෙන්ට අදිනවා. හොඳ වෙලාවට අර පරණ ඇදපු මිනිස්සු ටික ගිහිල්ලා නැත්තම් ආයෙ වසන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් එන්නේ විදිහේ යම් කිසි විදියක මේ කමටහන ඉතිර පැතිර යන වෙලාවක් මතුවෙලා එනවා. ඒ වෙලාවේදී අර නියම මඟ පෙන්වීම ලැබෙන්න ඕනේ, ඒ අනුග්‍රහය ලැබෙන්න ඕනේ. එහෙම නැත්තම් අපි හිතනවා භවනා කරා හරි ගියේ නැහැ, මේ කමටහන හරියන්නේ නැහැ, මේ ස්ථානේ හරියන්නේ නැහැ, මට බෑ කියලා. ඔන්න ඔය විදිහට මොන මොනවා හරි ටිකක් හදා ගන්න පුළුවන්. නමුත් අන්න යම්කිසි මේ කමටහන ඉතිරිපැතිර යා යුතුයි. යන්නේ කොයි දිහාවටද? අර විදිහේ එදිනදා ජීවිතේ අවදි වෙන්න තාක්කල් මට භාවනාවක් විදිහට කල් ගෙවන්න පුළුවන්ද කියන උත්සාහය තමයි තියෙන්නේ. ඒ සඳහා ක්‍රමානුකූලව ටිකෙන් ටික වීර්යය වැඩි විය යුතුයි. අර විදිහට ෆෝමල් මෙඩිටේෂන් වලින් අතහරින්න එපා. ඒ මතයල් හරියන්නේ නැහැ. ඉතින් එන්නේ විදිහේ මතක් කිරීමක් බුදුරජාණන් වහන්සේ අපිට සිද්ධ කරනවා. ඊළඟට මේ සුසීම දේවපුත්‍රයා සහ සක්‍රයා අතර කතාබහ අරගත්තොත් ඒකේ දෙවැනි කොටස යම් කිසි විදියක මේ හින්ට් එකක් තමයි ගැහුවේ. නමුත් දෙවැනියට අතරමඟදී වගේ නිකන් මේක නිකන් වෙනස් දිහාවකට හැරෙනවා මේ කතාබහ. පළවෙනි ගාත දෙකක වගේ කරන්නේ නිකන් මේ දෙදෙනා නිකන් යම් කිසි විදියක සක්‍රියා මේ තැනත්තාට නිග්‍රහයක් කරනවා, හින්ට් එකක් ගහනවා. ඒකට අරයත් යම් කිසි පිළිතුරක් ලබා දෙනවා. නමුත් මේ අතරමැදදී මේ කතාව වෙනස් දිහාවකට, වෙනස් පණිවිඩයක් දිහාවකට හැරෙනවා. සාමාන්‍යයෙන් එහෙම දේවල් පොතේකුත් සිද්ධ වෙනවා. මේ කතා කරන්නේ යම් කිසි දෙයක් උදෙසා, නමුත් කතාව අතරමැදදී වෙනස් විදියක අදහසක්, වෙනස් විදියක පරිවර්තනයක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් කියන්නේ ඒක නෙමෙයි කියවෙන්නේ. මේ විදිහේ අතරමඟදී පිටකොට මාරු වෙනවා. එන්නේ මේ විදිහේ හොඳ මාරුවක්, හොඳ වෙනසක් මෙන්න මේ කතාබහේදීත් සිද්ධ වෙනවා. දැන් පහුගිය දවසක කෙනෙක් අපි අලුතෙන් වගේ කරන වැඩසටහනකදී ඒකේ ටික දවසක් කරපු පිරිසක්, මේ පූර්ව දන්න පිරිසක්. ඉතින් අර අලුත් කට්ටියටත් අනුග්‍රහයක් එක්ක සාමාන්‍යයෙන් දවස පටන් ගන්නකොට, වැඩසටහන පටන් ගන්නකොට උදේ ගිහිල්ලා ගයිඩඩ් සිටින් එකක්, ගයිඩඩ් වෝකින් එකක් කරනවා. මේ ප්‍රැක්ටිස් එක පැහැදිලි කරලා දෙනවා කාට කාටත් තේරෙන විදිහට, මතක් වෙන විදිහට. එතකොට මෙහෙම දවස පටන් අරගෙන පැය ගණනාවක් ගෙවිලා ගිහිල්ලා අවසන් ධර්ම සාකච්ඡාවේදී ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නේ මේ ලියපු තැනත්තා කියනවා, මොකද්ද මේ මේ ඔබ වහන්සේගේ කතාව නිසා මට භාවනා කරගන්න බැරි වුණා. මොකටද මේ කියන්නේ? අර අර ගයිඩන්ස් ගයිඩඩ් කත් කැලර තමයි ඔය කියන්නේ. ඒතර දවසේ මේ උදේ පටන් ගන්න වෙලාව විතරයි ඒක කරේ. මේකත් අර මේ විනාඩි 35ක් වාඩි වෙලා ඉඳියන 45ම ගයිඩ් කරේ නෑ. ඒ වෙනුවට විනාඩි 10ක් 15ක් සුළු මඟ පෙන්වීමක් තමයි සිද්ධ කරේ. නමුත් මේ රචනයේ ලියපු කෙනා අන්න සඳහන් කරනවා, ප්‍රකාශ කරනවා, මොකද්ද මේ කතාබහ නිසා මට කමටහන මගේ හැරුණා, මේ කතාබහ නිසා මට පිය පිටවා ගන්න බැරි වුණා කියලා යම් කිසි චෝදනාවකින් මේක ලියලා තිබුණා කියලා අපි හිතමුකෝ. එහෙම තිබුණා. නමුත් දැන් මේකට ඕනනම් ඉතින් අපිට වෙන විදිහක උත්තරයක්, වෙන විදිහක අදහසක් දුන්න හැකිනේ. නමුත් ඒ වෙලාවේ අන්න ගැළපිලා ආපු පිළිතුර තමයි, ආ මොකද්ද මේ 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 රචනය ලියපු එක්කෙනා සාමාන්‍යයෙන් ස්වාධීනව නැගි හිටින්න පුළුවන් යන්නේ. මොකද ඒකට හේතුව සාමාන්‍ය මොනම දෙක වුණත් හැමදාම මේ මඟ පෙන්වීම යටතේම කරගෙන යන්න ඕනේ නෑනේ. විශේෂයෙන් මේ වගේ පුහුණුවක් වෙන කෙනෙක්ගේ පාර කොපි කරලා ගිහිල්ලා යන්න බෑනේ. ඒ වෙනුවට තමුම්ම අනන්‍ය වූ පාරක් කපාගෙන තමයි යන්න වෙන්නේ. ඒ සඳහා යම්කිසි මඟ පෙන්වීමක්, මූලික අදහසක් දෙන එක තමයි අපි සිද්ධ කරන්නේ. එතකොට ඒ වෙලාවේ අර වදුට්ට මනසින් වගේ ලියපු රචනය වුණත් අන්න පිළිතුරු විදියට ගැළපීලා හොඳයි. මේ ලියපු කෙනා, මේ ලියපු කෙනාට පුළුවන් තමුන්ගේ ස්වාධීනව නැගිහිටින්න පුළුවන්. ඒ සඳහා තමයි ඉඩකඩ ඇවිල්ලා තියෙන්නේ. අපිත් මේ මඟ පෙන්වීමක් කරනකොට කවදාවත් මේක නිකන් මේ සම්පූර්ණ ස්ථිර කළා කියන්නේ නැහනේ. ඒ වෙනුවට එහෙම කියනවා නම් ඒක වැරදි. ඒ වෙනුවට අපි එතනත්තට කියන්නේ විවෘත අදහසක් දෙන්නේ. අර සාමාන්‍ය ඔය ZEN වල තියෙනවා සිම්බල් එකක්. ඒ සිම්බල් එකේ හැටි තමයි, නැත්නම් නම තමයි අර්ධ සම්පූර්ණ වෘත්තයක්ද මොකද්ද කියලා තමයි ඔබට කියන්නේ. කියන්නේ මොකද මේ රවුමක් ඇඳලා නිකන් මෙහෙම ඉරි දෙක අරන් ගිහිල්ලා වෘත්තය සම්පූර්ණ කරන්නේ නැතුව විවෘතව තියලා තියෙනවා. ඕපන් එන්ඩඩ් විදිහට තියලා තියෙනවා. එතකොට අර අර්ධ සම්පූර්ණ වෘත්තයක් කියලා දෙයක් පෙන්නලා තියෙනවා. අන්න ඕක තමයි ප්‍රැක්ටිස් එක. ඉතින් අපි මෙහෙම රවුන්ඩ් එකක් ඇඳලා පෙන්නනවා. හැබැයි මේ වෘත්තය වහන්නේ නැහැ. රේඛා දෙක යා කරන්නේ නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් මෙහෙම ඇඳලා පෙන්වීම කිරීමක් සිද්ධ කරනවා. මේ විදිහේ පුහුණුවක් තියෙනවා. මේ මේ කයට අවධානයක් දෙන්න ඕනේ, මූලික කමඨහන කියලා දෙයක් තියෙනවා. මෙහෙම මෙහෙමයි කියලා යම් කිසි මඟ පෙන්වීමක් එයාට කරනවා. ඊට පස්සේ එයා තමයි ඒක පුරු කරගන්නේ. එයාගේ තමයි ශිල්පේ දියුණු වෙන්නේ. එයා කියනවා හිතවිලි ආපු වෙලාවට මම මෙහෙම තමයි සිහ පිටවා ගන්න, සිහ පවත්ත ගන්න. මේ පාදේ පතුලට දැනෙන දැනීම වෙනුවට මේ පතුල් ගමන් කරන එක තමයි මට හොඳට දැනෙන්නේ. මේ පාදේ ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන මේ ක්‍රියාවලිය තමයි මට හොඳට දැනෙන්නේ කියලා ඔබ වහන්සේ මේ පතුල දැනෙනවා කියලට මට පතුල දැනෙන්නේ නැහැ, අර යන්නේක තමයි දැනෙන්නේ කියලා එයාගේ ශිල්පයක් දිනු කර ගන්නවා නේ. ඒක සඳහා අපි එයාට ඉඩකඩක් දෙනවා. සමහරු කියනවා මට වේගෙන් සක්මන් කරාම සිහිය පිටව ගන්න පහසුයි. සමහරු කියනවා මට හිමින් ගන්න කොකෙක් වගේ ගියාම සිහිය පිටව ගන්න පහසුයි. ඉතින් ඒ කෙනාගේ ප්‍රශ්නේ. මම කියන්නේ නැහැ. අපි කියන්නේ යන්නේ නැහැ මේ මෙහෙමම සක්මන් කරන්න කියලා. මේ විදිහටම අඩි තියන්න කියලා. එහෙම ප්‍රකාශයක් නැහැ. මේ වෙනුවට අපි කියනවා අවිවෘතව තමුන්ගේ සාමාන්‍ය වේගෙන් සක්මන් කරන්න. කරගෙන යනකොට තම තමුන්ට අනන්‍ය වූ වේගයක්, තම තමුන්ට අනන්‍ය වූ ක්‍රමවේදයක් මතුවෙලායි. එතකොට අර වගේ යම්කිසි චෝදනාවක් එල්ල කරන කෙනෙක් වුණත් අපිට යම්කිසි විදිහක ඒකම පාවිච්චි කරලා කිව්ව හැකි. ආ හරි. මේ ප්‍රැක්ටිස් එක කියන්නේ ඕපන් එන්ඩඩ්. අපි මේක නිකන් ඉර ඇඳලා මේ ඉර දිගේ වෙන්න කියලා අපි කියන්නේ නැහැ. ඒ වෙනකොට මෙහෙම ඉරක් තියනවා කියලා තමයි කියන්නේ. ආ ඉරක් තියනවා. එතකොට දැන් එහෙනම් මේ වගේ රචනයක් ලියන කෙනෙක්, මේ විදිහේ චෝදනාවක් නගන කෙනෙක්, එයාට පුළුවන් තමුන්ගේ උත්සාහයෙන් නැගී හිටින්. මේ මූලික උපදේශ මාලාව කියන දේ අවශ්‍ය වෙන්නේ ආධුනිකයෙකුට විතරයි. ආ එහෙනම් අර විදිහට තම තමුන්ගේ උත්සාහයෙන් නැගී හිටින්න, තම තමුන්ගේම ශිල්ප ක්‍රමවේද දැන හඳුනගන්න ඉඩ කඩ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ විදිහට අර චෝදනා මුඛයෙන් ආපු දෙයක් වුණත් සමහර විට අන්න වෙනස් දිහාවකට හැරිලා යන්න පුළුවනි. මේක ඉතින් හොඳ ප්‍රවණතාවයක් නේ. අර විදිහට මේ තනියෙන් නැගී හිටින්න එයාට පුළුවන්. සාමාන්‍යයෙන් මොනම පුහුණුවකදී වුණත් මේ විශේෂයෙන් මේ පුහුණුවකදී මේ මුල් කාලේ විතරයි ඕකට උපදෙස් විදිහට හරි නැත්නම් නැවත දැනුවත් කිරීම විදිහට හරි අවශ්‍ය. ඊට පස්සේ ගොඩක් වෙලාවට අර නිකන් උද්‍යෝගය වඩා ගන්න වගේ තමයි මේ කතා බහ අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අර මුල්ම අදහස ගියාට පස්සේ ඒ එක එක්කෙනාට තම තමුන්ගේ ක්‍රමවේදවලට අනුව පුහුණු කරන්න පුළුවන්. ඊට පස්සේ කමඨාන් සුද්ධ කිරීම කියලා කරන්නේ අතරම නිකන් අර පිටත තට්ටුවක් දානවා. පිටත තට්ටුවක් දාලා කියනවා අරින් මචං ඔ මේ අම්මචං. ඈ එන්නේ ඒක තමයි කියන දේ. ඔය කමඨාන් සුද්ධ කිරීම ලියාගෙන ඉන්නකෝ. එහෙම නිකන් ලොකු උපදේශයක් දෙන්න යන්නේ නැහැ. ඒ වෙනුවට අර ඕපන් එන්ඩ්. නිකන් ආ ඔයාට එහෙමයි මට මෙහෙමයි කියලා නිකන් සංසන්දනයක් කරනවා. ආ ඔය හොඳයි ඕම කරගෙන යන් කියලා කියනවා. කවුරු හරි කෙනෙක් ගොඩාක් නිකන් හදන්න යනවා නම් අර නිකන් අර අපි හිතමු අර මේ ඔය උද්‍යානයක තියෙන ගස් වගේ කප්පාදු කරන්න යනවා නම් ඒක එච්චර හොඳ ප්‍රවණතාවයක් නෙමෙයි. ඒ වෙනුවට මේ ලේම නිකන් පිටට දක්වත් දාලා කියනවා හරි ඔහොම යන්. හැබැයි අර මූලික අදහස එයාට ගිහිලා තියෙන්නේ, මූලික මතක් කිරීම එයාට ලැබිලා තියෙන්නේ. ඒක ලැබුණාට පස්සේ අදහස ගියාට පස්සේ පොඩ්ඩක් ඉතින් අර උද්‍යෝගය විතරයි අවශ්‍ය වෙන්නේ. ඊකට ඕක කරගෙන යන්න කියන උනන්දුව මතක් කිරීම විතරයි අවශ්‍ය වෙන්නේ. මොකද තම තමුන්ට අනන්‍ය වූ ශිල්පයක් නේ මේ ගොඩනැගෙන්නේ. ඒතකොට ඒ ඉඩකඩ දෙන්න ඕනේ. නිදහසේ වැඩෙන්න දෙන්න ඕනේ. ඉතින් එන්නේ විදිහේ කතා බහකට ක්‍රමානුකූලව චෝදනාවක් වුණත් ගොනු වෙන්න පුළුවන්, වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ සක්‍රිය ඉදිරිපත් කරන චෝදනාවත් මේ දෙවනි ගාථා දෙකේදී, මේ මුල් ගාථා දෙකේදී නම් යන්නේ හින්ට් එක පාස් කරන එක තමයි. දෙවනි ගාථා දෙකේදී වෙන දිහාවකට හැරෙනවා. මොකද්ද නැවතත් මේ සක්‍රයා ප්‍රකාශ කරනවා, උට්ටාන වීරය නැත්තා වූ අලස පුද්ගලයේ යම් තැනක සුඛයට පැමිණේද, අතිශය සුවසේ වැඩේද, සුසීමේ එහි යව මාද එහි පමුණුව කියලා මෙන්න මේ විදිහට තුන්වෙනි ගාථාවෙත් අන්න යම් කිසි විදියක මතක් කරනවා. අර විදියට ප්‍රකාශ කරනවා. එතකොට ඊළඟ ගාථාවේ බොහොම වටිනා ධර්ම කරුණක් සඳහන් වෙනවා. මොකද්ද කියනවා? කර්ම නොකිරීමෙන් යම් සපයක් ලැබේද, සක්‍රදේවින්දය ශෝක නැති, දැඩි ආයාස නැති ඒ උතුම් තැන මට කියනු මැනවි කියලා මෙන්න මේ විදිහට ධර්මයේ මේ දිහාවකට මේ කතාබහ හැරෙනවා. ඊට පස්සේ නැවතත් සක්‍රයා කියනවා, කිසි පුද්ගලයෙක් කිසි තැනෙක ජීවත් නොවේද, කර්ම නොකිරීමෙන් පැමිණිය යුතු මෙබඳු තැනක් ඉඳින් ඇද්ද, ඒ මම නිර්වාණ මාර්ගයයි සුසීම. ඒ නිර්වාණ මාර්ගයට ඔබ යන්න මාද පමුණුව කියන මෙන්න මේ විදිහේ අදහසක් තියෙනවා. එතකොට මුලින් කියන්නේ මේ කම්මැලි කමක් ගැන. මුලින් චෝදනා නගන්නේ මේ කිසි දෙයක් කරන්න නැති එකෙක්, මේ විදිහේ වීරිය නැති එකෙක් කියලා. වීරයේ වටිනාකම තමයි මතක් කරන්නේ. එතකොට මුලදී හරියට නිකන් කමටහනක් සුද්ධ කරනවා වගේ නේද? මුලදී මූලික උපදෙස් දෙනවා වගේ මේ තැනතර කියනවා මේ විදිහට සක්මන් කරපන්, පරියන්ක කරපන්, දවසට පැය 8ක් කරපන්, මේ විදිහට උත්සාහ කරපන් කියලා. ඔන්න ඒ විදිහ ලොකු රෙජිමෙන්ටේෂන් වගේ දෙයක් මෙයාට සිද්ධ කරනවා. නමුත් ඔන්න කාලයක් තිස්සේ මෙයා භාවනා කරගෙන ඉන්නකොට දවස් දෙකක්, සතියක් දෙකක්, මාසයක් දෙකක් ගෙවෙනකොට අන්න මෙයාට කියනවා භාවනාව කියලා එහෙම ලොකු දෙයක් නැහැ. නිකන් ඉන්න තමයි තියෙන්නේ. මුකුත් නොකර ඉන්න තමයි තියෙන්නේ. කියලා ඔන්න ඒ විදිහේ මතක් කිරීමක් කරනවා. ඉතින් මේ දැනට කටත් ඇරලා නලල රැලි කරලා අහන ඉතින් ස්වාමීන් වහන්සේ මුලින් කිව්වේ කරන්න කියලා. මුලින් කිව්වේ කරන්න කියලා තමයි. නමුත් මේ විදිහේ පුහුණුව Java කැවිල එනකොට අන්න යම් කිසි දවසක මේක කරනවාට වැඩිය නොකිරීම සම්බන්ධ ප්‍රතිපදාවක් බවට පත් වෙනවා. මොකද මුකුත් කරොත් කර්ම රැස් වෙනවා. අන්න ඒක තමයි මේ කියන්නේ. කර්ම නොකිරීමෙන් යම් සැපයක් ලැබෙයිද? මොනවා හරි කරානේ, හොඳ හරි නරක හරි අන්න කර්ම රැසීමක් සිද්ධ වෙනවා. එතකොට අන්න ඒක නිසා මේ කරනවාට වැඩිය නොකිරීමක් තමයි භාවනාව කියන්නේ. නමුත් ඒක එකපාරට කියලා දෙන්න බෑ. ඒ වෙනුවට ක්‍රමානුකූල රෙජිමෙන්ටේෂන් අරගෙන ඇවිල්ලා අන්තිමට කියනවා දැන් ඉතින් මුකුත් නොකර ඉඳපන්. ඇවිදිනවා වාලේ ඇවිදින්න තියෙන්නේ. ඔය වාඩි වෙලා ඉන්නවා නිකන් වාඩි වෙලා ඉන්න නිසා ඒකට ලොකුට කරන්න දෙයක් නැහැ. නෑ මේ දේ නැවත නැවත සිද්ධ කරන්න කියලා මතක් කරනවා. ඔහේ නිකන් ඇවිදිනවා වාලේ ඇවිදිනවා වාඩි වෙලා ඉන්නවා සඳහා වාඩි වෙලා ඉන්නවා. මුකුත් කරන්න නෙමෙයි, ලොකු භාවනාවක් කරන්න නෙමෙයි. ඒ වෙනුවට අන්න අර ඇවිදින ඉරියව්වේ විවේක වෙනවා, වාඩි වෙලා ඉන්න ඉරියව්වේ විවේක වෙනවා. අන්න ඒ විදිහට මුකුත් නොකර ඉන්න පුළුවන්ද කියන අන්න උත්සාහය ටික ටික මේ තැනැත්තට මතක් කළ දෙනවා. මොකද මොනවා හරි කරානේ අන්න කර්ම රැස් වුණා. දැන් බහුගේ දවසක කෙනෙක් තමුන්ගේ අත්දැකීමක් ලියලා දුන්නා. එයා කිව්වා මේ ටිකක් අර නිකන් මොකද්ද මෛත්‍රී කරුණාවට බර කෙනෙක්ද කොහෙද? මෙයා කියනවා නිකන් අර මේ අනවශ්‍ය සිතුවිලි මම කොහොම හරි බැහැර කරනවලු. අනවශ්‍ය සිතුවිලි කියන්නේ මොකද්ද? රාග සිතුවිලි, දේශ සිතුවිලි වගේ ඔන්න ඒ වගේ සිතුවිලි වෙන්ටෑ. එතකොට ඒ වගේ සිතුවිලි මම බැහැර කරනවලු. ඒ වගේ ඒවට මම එන දෙන්නේ නැහැලු. නමුත් මේ රචනයේ ඇතුළත අන්න කීප විටක් ලියවිලා දෙන අවශ්‍ය සිතුවිලි ගැන. අවශ්‍ය සිතුවිලි කියන වචනේ නැහැ. ඒ වුණාට තියනවා නිකන් වට මේ මොකද්ද මේ පටිච්ච සමුප්පාද කතාවක්. එහෙම නැත්නම් අර විදිහට මොකද්ද වෙන කතාවක් මේ වටපිටාවේ කට්ටියට මෛත්‍රී පමුණුවන කතාවල් ඔන්න විදිහේ මොන මොනවාද තැන් තැන් වලින් කීපයක් පැච්චෙවි ඇවිල්ලා තිබුණේ. ඒතකොට එහෙම ඇවිල්ලා මෙයා කියන මේ අනවශ්‍ය සිතුවිලි වලට මම කිසි දෙයකට එන්න දෙන්නේ නැහැ. හැබැයි අවශ්‍ය සිතුවිලි ටික ඔක්කොම ඇතුළට වද්දෝගෙන තමයි මේ කතා කරන්නේ. රචනයටත් ඇතුළත් කළා තමයි මේ කතා කරන්නේ. ඒතකොට ඒ වගේ කෙනෙක්ට අපි කියන්න ඕනේ අන්න මුලින් නම් ওই කතාව හරි. මුලින් අපි කිව්වා මේ අනවශ්‍ය ඒවා දෙන්න දෙන්න එපා, අවශ්‍ය ටික විතරක් ගන්න කියලා. ඒ කීම සඳහා බණ කිව්වා තමයි සෑහෙන කාලයක්. නමුත් දැන් අවශ්‍ය සිතුවිලි කියලා જાතියකුත් නැහැ, අනවශ්‍ය සිතුවිලි කියලා જાතියකුත් නැහැ. ඔය දෙකම එකම මල්ලේ. මේ වෙලාවේ මාරයට අතට අත දුන්නත් පැරදිලා, බුදුන්ට අතට අත දුන්නත් පැරදිලා. අනේ දෙකම සමලෙස සලකලා ඔය තියෙන ඒවා සිතුවිලි ඔක්කොම එක ගොඩක සිතුවිලි කියන සේයාවෙන් දකින්න පුළුවන්ද? ඒ ගොඩවල් දෙකම එකට දාලා මේ දේ බැහැර කරන්න පුළුවන්ද කියන මතක් කිරීම සිද්ධ කරා. අනේ එතකොට මෙයාට තේරෙන්න ඕනේ ධර්මයේ විදියට යම් යම් කුණු කන්දල් ටිකක් දාගත්තා තමයි. බණ අහලා අහලා මේ ප්‍රතිපදාවට අනුග්‍රහ කරා තමයි. නමුත් දැන් ඒ ටිකත් හලන්න කාලය ඇවිල්ලා. ඊළඟට අනවශ්‍යයි කියලා අර පයින් ගහලා එළවක සිතුවිලි වලට පොඩ්ඩක් එන්න දීලා බලන්නකෝ. ඔය රාග, ద్వේෂ සිතුවිලි වලට පොඩ්ඩක් එන්න දීලා බලන්න. ඒ ඇවිල්ලා මේ විදිහට läග ගන්නවද කියලා බලන්න. läග ගන්න බවත් හැබෑව. නමුත් අර එන්න දෙන වාරයක් පාසා යම් කිසි අංශු මාත්‍ර ගෙවීමක් තියෙනවා. අන්න ඒ ගෙවීම අපි ඉඩ දුන්නේ නැත්තම් ඒ ගෙවීමට අන්න මොකද වෙන්නේ? හැමදාම නිකන් අර කන්න බෙරේද ගමට කඩන්න බැරි මිදි වගේ අනේ ඉතින් බලාගෙන ඉන්නවා. කවදාවත් මේක එපාවක් එපා වෙන්නේ නැහැනේ. එන්නට පෙරේතකම තමයි තියෙන්නේ. පෙරේතකාන්තම තමයි අර කියන්නේ. සමහර කෙනෙක් කියන මට මේ කාන්තාව කියන જાති ඉන්නව නේද? මට මේ පේන්න බැරි જાතියක්. මට මේ රාගය කියන එක දිරවන්නේ නැති දෙයක්. කාන්ත ශරීරයක් දැක්කොත් මට ඒකේ පේන්නේ පණුව ගාලා අර අසුචිය තමයි මට පේන්නේ කියලා එන්න වැල් බයිල කියන තන්නිකර රාගේ තියෙන්නේ. පරිම රාගේ තියෙන්නේ. මොකද වෙන්නේ අර කඩන්න බැරි මිදි ඇඹුල් ඔඩ එහෙම වෙච්ච ගාම පිටකොට පැනලා අන්න ගිහිල්ලා පන්සිලුත් කඩාගෙන පවුලුත් කඩාගෙන තමයි නතර වෙන්නේ. මොකද හේතුව අන්න අර අර විදිහේ අන්තයකට ගිහිල්ලා තියෙනවා. අය නිකන් මේ දැක්කහම මේ අසුචි පිරිච්ච කය පේනවායි කියලා කියන්නේ මොකද්ද? අන්න තන්නේ කර රාගෙන් මත් වෙලා කරන ප්‍රකාශයක් වගේ. ඒක පේන්නේ නැහැ. ඒක නිකන් ඇඳගෙන වෙයි කරන්නේ. නමුත් අන්න චර ද්වේෂයක් ගන්න ඕනේ නැහැ. ඉතින් මොකද්ද ඔගේ අප්පා? චර තරන්නේ අවුලක් ගන්න තරම් දෙයක් නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් ඒ ටිකටත් එන දීලා බලන්න. එන එන වාරයක් පාසා මේ රාග සිතිවිල්ලකුණත් යම්කිසි ගෙවීමක් තියනවා සිහියෙන් බැලුවොත්. අසිහියෙන් නෙමෙයි. සිහියෙන් බැලුවොත් ගෙවීමක් තියනවා. අර විදිහට අපි මේ පොදි බැඳගෙන ධර්ම මේ සිතුවිලි අවශ්‍ය සිතුවිලි කියලා තියාගත්තේ වටත් පයින් ගහලා එලවන්න කාලයක් එනවා. දෙගොල්ලොම එකම ගොඩේ කට්ටිය දෙගොල්ලොම සිතුවිලි කියලා මේ දෙකම එකට බැඳලා බැහැර කරන අවස්ථාවක් එනවා. අන්න ඒක අපි පිළිගන්න නැත්තම් අපිට මේ ජීවිතේ නිවනක් කියන එකක් හොයාගන්න අමාරු වෙනවා. මේ වෙනුවට අන්න අපි දිව්‍ය ලෝකෙක යන්න ප්ලෑන් කරයි. යන්න ඕනේ නිම්හාන රතියට කියලා ප්ලෑන් කරයි. නිම්හාන රතියේවා මෙහෙ හදන්න උත්සාහ කරයි. මේ විදිහ උත්සාහ කරනවානේ. මේ විදිහ කට්ටිය ඉන්නවානේ. මම දන්න කෙනෙක් ඉන්නවා නිම්හාන රතියට යන්න තමයි එයාගේ මනාපය එයාගේ සූදානම. දසම්මම් මොකක් හරි වැඩක් කර කර ඉන්නකොට කතා කරලා කියනවා හොඳ පුණ්‍ය කර්මයක් නිම්මාන රතියට යන්න පුළුවන් වෙයි. මම කොහොනේ මම නම් නිම්මාන රතියට යන්නේ මම යන්නේ පරිණිමිත වදවත්තියට කියලා. ඊට පස්සේ ආපු මිත්‍යා දෘෂ්ටිකය කියලා යන්න ගියා. ඒක තමයි වැඩේ. අන්න නිවනක් කියන එකක් හොයනවා නම් මේ ජීවිතේදීම ওই දෙකම එකට තියලා එකට ගැට ගහලා බැහැර කරන්න වෙනවා. ඒක ඉච්චරම මනාප නැති වෙන්න පුළුවන්. රාගසිතිවිලි වලට එන්න දෙනවා කියන එක එච්චර මනාප නැති වෙන්න පුළුවන්. අර මෛත්‍රී සාගත සිතිවිලි, අර පටිච්චසමුප්පාද කතන්දර, මේ බුදුන් පිළිබඳ ගුණ වර්ණන ඕවා බැහැර කරන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් ඒ දේ කළ යුතුයි. මොකද ඔය දෙගොල්ලොම එකම නඩේ කට්ටිය තමයි. ඔය බෙදිලා වෙන් වෙලා ඉඳියට බෙදිලා වෙන් වෙලා ඉන්නවා පෙවුනට. අන්න ඒක තමයි කියන්නේ මෙන්න මේ කර්ම නොකිරීමෙන් යම් කිසි සැපයක් ලැබේද අන්න ඒක හොයාගෙන යන්න. ඒක තමයි නියම සැනසීම. ඒක තමයි උතුම් සැපය. ඒක හොයාගෙන යන්න මාවත් ඒකට අරගෙන යන්න කියලා සක්‍රයා කියනවා. ඒතකොට මේ සුසීම දිව්‍ය පුත්‍රයාත් එක්තරා විදිහක විදිහට කම්මැලි කමට ඉන්දියට මොකද යම් කිසි ආකාරයක ධර්මමය පැත්තට යම් කිසි මානසිකාරයක් අදහසක් තියුණ කෙනෙක් පාටයි. එතන මිනිහා නිකන් කට්ට කමලට හරි කොහොම හරි මේ සක්‍රිය කියපු දේ අන්න අර ධර්ම මේ කතා බහක් පැත්තට හරවනවා. අන්න මේ විදිහට යම් තැනක ජීවත් වෙන්නේ නැද්ද? කර්ම නොකිරීමෙන් මේ විදිහේ බඳු තැනක් තියනවාද? අන්න ඒ තැනට අන්න ඒ නිවනට මාව රැගෙන යන්නේ කියන අදහස ගෙනහැර දක්වනවා. එතකොට මුලින් කම්මැලි කමකින් පටන් ගත්තර මොකද මේ කම්මැලි කමට විරුද්ධව කතා කරමින් පටන් ගත්තර මොකද වීරය අගය පෙන්වලා දීලා පටන් ගත්තර මොකද පස්සේ කමටහන අර විදියට කාලයක් භාවනා කරපු කෙනෙක්ගේ කමටහනක් බවට පත් වෙනවා. එයාට තියෙන්නේ මුකුත් නොකර ඉඳීමක්. කෙළුවාවට වැඩිය නොකිරීමක් තමයි අපේක්ෂාව. ජලපහරක අයිනේ ඉඳගෙන යුරේ ඉඳගෙන මේ ජලපහර දිහා බලාගෙන ඉන්නවා. අත දැම්මොත් කැළඹෙනවා. නමුත් අපි අර පරණ පුරුද්දට පරණ මෝඩකමට නැවත නැවත අත දානවනේ. නැවත නැවත අත දාන්න හිතෙනවනේ අපිට. එහෙම නැත්නම් හිතෙනවට වැඩිය ඉබේම අත දැම්මෙනවනේ. කමක් නැහැ. අද අදත් දැම් වැරදිනවා. කමක් නැහැ හෙට. හෙටත් වැරදිනවා. අනිද්දාට. අනිද්දාටත් වැරදිනවා. ඔහොම ඔහොම ගිහිල්ලා අන්න මේකට අත නොදා ඉඳිය තරමට යහපත්. අත දැම්මොත් කැළඹෙනවා, කර්ම රැස් වෙනවා. කියන විදිහේ දෙයක් සිද්ධ වෙනවා. දැන් භාග්‍ය දවසක කෙනෙක් අහනවා මේ සිහියෙන් ඉන්න මොහොතක් මොහොතක් පාසා මේ කර්ම රැස්වීමක් නැද්ද කියලා. දැන් අපි හිතමු සිහියෙන් ඉන්න මොහොතකදී හිත පිට යනවා. හිත පිට යනවා. ඒ හිත පිට ගියපු අවස්ථාවක අපේ හිත අපි හිතමු සිතිවිලි වලට ගියා. හිත පිට යනවා කියන වචනේ ඒ අර්ථයෙන් ඉදිරිපත් කරමුකෝ අපි. සාමාන්‍යයෙන් මම මේ වචනේ පාවිච්චි කරන්නේ එච්චර මනාපත් නැහැ. එසේ නමුත් අනේ හිත පිට ගියා කියන වචනේ මෙයා කියනවනේ. ඒතර හිත පිට ගියේ පරණ කර්ම ශක්තියට වෙන්න පුළුවන්. තාම අලුතෙන් කර්ම රැස්ුනේ නැහැ. හැබැයි ගියාට පස්සේ මොකද උනේ? මෙයා දුක් ගන්නවනේ. මෙයා කල්පනා කරනවා අයියෝ මගේ සතිය කැඩුනා. අයියෝ රාග හිතවිල්ලක් තමයි ආවේ. අයියෝ භාවනාව ඉවරයි මේ රාගෙන් නිසා කියලා ඔන්න මහා කතන්දරයක් හදා ගන්නවා. ඒකට කර්ම ශක්තියක් ක්‍රියාත්මක වුණා. කර්ම රැස්වීමක් උනේ නැහැ. රැස්වෙන්නේ කොහේදද? අන්න අර දුක් ගන්නා වෙලාවේදී තමයි. එතකොට යම්කිසි කෙනෙක් අර විදිහට හුස්මේ ඉන්න තාක්කල් ඒ භාවනාව හිත පිට ගියපු ගමන් වැඩි වැරදුනා කියලා හිතාගත්තොත් මොකද වෙන්නේ? එයාට තේරෙනවා අන්න කර්ම ශක්තියකට හිත මොකදද ඇදිලා යනවා. නමුත් ගියාට තාමත් අවුලක් වෙලා නැහැ. ඔය වෙලාවේද අවුල යන්නේ? අලුතෙන් කර්ම රැස්ෙන්නේ අර විදිහට දුක් ගන්නා වෙලාවේදී. එතකොට මේ දුක් ගන්නා ස්වභාවය අපි තුල තියෙනවා. නමුත් කමඨාන හරියට සුද්ධ වෙනවා නම් භාවනාව වැඩෙනවා නම් අපි එයාට කියනවා හරි හිතවිලි එනවා. ආහම දුක් ගන්නවා කමක් නැහැ. නැවත නැවත එන්න දෙන්නකෝ. නැවත නැවත එන්න දෙනකොට ටිකෙන් ටික අර දුක් ගන්නා ස්වභාවය මෙයා තුලින් අඩු වෙලා යනවා. අඩු වෙලා ගිහිල්ලා යම් කිසි දවසක මෙයා කියන අරමුණු මාර වෙනවා. නමුත් මගේ හිත හැලඹෙන්නේ නැහැ. මගේ සිහිය වැටෙන්නේ නැහැ. අරමුණු මාරුණාට දිගට පවතින සිහිය මට තියෙනවා කියලා ප්‍රකාශ කරනවා. අන්න මොකද වෙන්නේ? අර කර්ම රැස් වෙන ස්වභාවයේ ටික 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 දුර වෙලා ගියා. මුලදී ගොඩාක් අර පරණ කර්ම ශක්තිය නිසා අලුත් කර්ම රැස් වෙනවා. හැබැයි අච්චර බරපතල නෑ රැස් වෙන දේවල්. නමුත් යම් කිසි පමණකට අර නිකන් දාම ප්‍රතික්‍රියාවක් වගේ එක අණුවක් අරගෙන තව එකට ගැහුවාම ඒකෙන් තව දෙකක් හැදෙනවා. කොහොමම හැදි හැදි කැඩි කැඩි යන එකනේ සිද්ධ වෙන්නේ. අන්න ඒ වගේ දාම ප්‍රතික්‍රියාවක් වගේ කර්ම රැස්වීමක් වෙනවා. නමුත් කමක් නෑ. ටික 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 කාලයක් තිස්සේ ඉක්මෙනකොට මේ තැනතර තේරෙනවා අන්න අරමුණු මාරුණාට මම දුක් ගන්නෙ නෑ. ඉතිවිලි ආවට මම දුක් ගන්නෙ නෑ. රාගය ආවට මගේ හිත සැලෙන්නේ නෑ. වටපිටාවේ කෙනෙක් කැස්සට පැඩඩට මම දඟලන්නේ නෑ කියලා ඔන්න ඒ විදිහට අන්න තමුන් තුලින් වෙනසක් මේ තැනත්ත අත්දකිනවා. එතකොට ඔන්න මේ ප්‍රතිපදාවේ අන්න මොකද වෙන්නේ? නොකාලු නොසුදු කර්ම කියලා වචනයකින් අඳුනවා. කළු කර්ම තියෙනවා, සුදු කර්ම තියෙනවා. නමුත් මේ විදිහට නොකාලු නොසුදු කළුත් නැති සුදුත් නැති කර්ම තියෙනවා. ඒ විපාක කළුත් නැහැ සුදුත් නැහැ. ඔන්න ඒ විදිහට සඳහන් කරනවා. එතකොට ඔන්න ප්රතිපදාවේ කාලයක් තිස්සේ දෙන කෙනෙක් මේ ජලපහර ළඟම වාඩි වෙලා, ඉවුරේ වාඩි වෙලා මේ ජලපහර දිහා බලාගෙන ඉන්නවා. හැබැයි මේ ජලයට අත දාන්නේ නැහැ. මේක කලඹන්නේ නැහැ. අත දැම්මොත් කැළඹෙනවා, ගෑවෙනවා, තැවරෙනවා. නැවත නැවත හික්මීමක් සහිතව කාලයක් තිස්සේ පුහුණු වෙලා ටික ටික ඒ ශිල්පේ වඩා ගන්නවා. අන්න අත දාන්න නැතුව ඉන්න පුළුවන් කොහොමද? අත දාන්න නැති තාක්කල් මෙන්න මේ කර්මය ෂේය කරන ප්‍රතිපදාව තමයි යන්නේ. ඒක තමයි මේ කියන්නේ කර්ම නොකිරීමෙන් යම් සැපයක් ලැබේද. අන්න ඒ දිහාවට, ඒ නිවන දිහාවට අපි යමු කියලා මේ දෙදෙනා කතා බහ කරනවා. ඉතින් එන්නේ දිහාවට යන්න ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ටිකක් ගේමට තමයි කතා බහ පටන් ගන්න. අර විදිහට මොකද්ද බං ඔබ මහ කම්මැලියෙක් කියලා නේ මේ සක්‍රිය කියන්නේ. එහෙම කියපු දේ අන්න ටික ටික මෙයාව නැගිහිටවලා යම් කිසි විදියක නිවන දිහාවට අරගෙන යන්න උත්සාහයක් උනන්දුවක් ඇති කර ගන්නවා. සාමාන්‍ය ඔය අලුතෙන් කෙනෙක් ආවත් ওই වැඩේ තමයි තියෙන්නේ. මේ සුසීමට කරපු වැඩේ තමයි කරන් තියෙන්නේ. මහා එපා කරපු එකෙත් තමයි එන්නේ. ඌට ගහලා ඇනලා පොඩ්ඩක් බිම දාලා ඔහොම ඔහොම කරලා ටික 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 නැගී හිටවලා අන්න නිවන දිහාවට අරගෙන යනවා. නිවන දිහාවට යොමු කරනවා. ඒක ඉතින් අමුතු උත්සාහයක්, අමුතු ක්‍රියාවලියක්. හරිම අලංකාරයි එක පැත්තකින්. දකින්න හරිම ආසහිතන පරිවර්තනයක් මේ තැනැත්ත තුළ සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහේ උත්සාහයක් උනන්දුවක් තම තමන් තුලත් ඇති කරගන්න මේදී ප්‍රතිපදාවක් වඩන්න. අද දවසේ මේ කතා බහත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු 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 ඔබ වහන්සේට ඉමහත් පිනක් අත්වේවා. අපට මේ සතිමත් වීම පිළිබඳ වටිනා ධර්ම දේශනාවක් අපට අහන්න ලැබුණා. ස්වාමීන් වහන්සේ කියූ පරිදි අපි අපේ උත්සාහය තමයි මේ සතිමත් වීම වැඩපිළිවෙලට ඉතාමත් වැදගත් වෙන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ කිව්වා ඒ සඳහා අපි අංග හැමදේම අංග සම්පූර්ණ කරන්න උත්සාහ කරන්න එපා කියන එක. මේ යම් කිසි සක්මන් කිරීමට සක්මන් මළුවක්ම සාදාගන්නේ නැතුව ඒ ලැබෙන ඉඩ ප්‍රමාණයේ ඇවිදින්න, ඒවට සබහා ධර්මයෙන්ම අපට සක්මන් මළුවක් සක්මන් පියවරෙම තැබීමෙන්ම ස්වභාවයෙන්ම සෑදෙන බව උන්වහන්සේ කිව්වා. ඒ වගේම අපේ අවශ්‍ය හැම මුළු වෙලාවක්ම වෙලාව නැහැ කියකි අපි ඒ අපේ මේ සතිමත් වීම කල් දාන්නේ නැතුව හැකි පමණ, ඒ කියන්නේ එදිනදා වැඩ කටයුතු කරන අවස්ථාවේදී අපි අපේ සිහිය පිහිටුවා ගැනීම සතිමත් වීම කිරීමට අපිට ආරම්භ කරන්න පුළුවන්. පැයක් අපිට වාඩි වෙලා ඉන්න බැරි නම්, පැයක් අපිට සක්මන් කරන්න අපහසු නම්, පළමුවෙන් ඒ අයුරින් එදිනෙදා වැඩ කටයුතු වලින් පටන් ගන්න. එවිට ඔබව නිතින්ම ඒ සතිමත් ඇවිදීමටත් සතිමත් හිඳ ගැනීමටත් අවශ්‍ය කාලය ඔබට ලැබෙනවා ඇති. ඒක තමයි ස්වාමීන් වහන්සේ අද කිව්වේ. ඒ කියන්නේ අපේ උත්සාහය තමයි නොනොපසුබටව අපේ උත්සාහවන්ත වීම තමයි අපේ සතිමත් වීමේ පළවෙනි අංගය වෙන්නේ. දැන් මං අද අපේ සාමාන්‍ය වැඩසටහන ඔබට හඳුන්වලා දෙන්නම්. ඒ සඳහා අවශ්‍ය ස්ක්‍රීන් එකක් මේ උපදෙස් මාලාවක් අපි සකස් කර තියෙනවා ස්වාමින් වහන්සේගේ උපදෙස් ඇතුව. ඒ මා ඔබ සමග ෂෙයා කරන්නම්. මේ පළමුවෙනි අංකයේ සඳහන් වෙන්නේ වීඩියෝ ලින්ක්ස් දෙකක්, සතිමත් ඇවිදීම සම්බන්ධවත්, සතිමත් හිඳ ගැනීම සම්බන්ධවත්. එයින් ඔබට ඒ අනුගමනය කරලා ඔබට පුළුවන් ඒ සතිමත් ඇවිදීම කොහොමද කරන්න ඕනේ, හිඳ ගැනීම කරන්න ඕනේ කියලා. මේ අපි ඉතා පළමුව අපිට ලැබෙන හැකි වෙලාවක ස්වල්ප වශයෙන් හරි පටන්ගෙන ක්‍රමක්‍රමයෙන් ඒක වැඩි කරලා දින කිහිපයක් තුළ අවම වශයෙන් මේ ඇවිදීම හිඳ ගැනීම පැය දෙකක් පමණ වෙනතුරු හරි සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ අත්දැකීම අපි මෙසේ ලබාගත් අත්දැකීම අපිට ලියන්න පුළුවන් සරලව. ඒ අත්දැකීම ලියන්න ඒ පුහුණු කරන විට ඒට දැනුන ආකාරය, ඒ සතිමත් බව තුළින් හඳුනාගත් යම් යම් දේවල් තියෙනවා නම්, ඒ කියන්නේ පාදවලට දැනුන දේ, හිඳගෙන සිටින විට හුස්ම ගන්න ආකාරයේ, උදරයේ පිම්බීම හැකිලීම ආදී අවස්ථාවලදී ඔබට දැනෙන අයුරු, ඔබගේ හිතට යම් යම් අදහසාව නම් ඒ අවස්ථාවේදී ඔබ කොහොමද ක්‍රියා කරේ ආදී දේ ස්වාමින් වහන්සේට මෙසේ ලිඛිතව දන්වලා ඉදිරිපත් කිරීම ඉතා වැදගත්. ඒ වාර්තාව අපි ස්වාමින් වහන්සේ වෙත ඉදිරිපත් කරනවා. ඒ නිසා මේ වාර්තා එවීම ඉතා වැදගත් බව සලකන්න. ඔබගේ වාර්තා එවීමට මේ Google ෆෝර්මයක් සකස් කර තියෙනවා. ඒ වගේම ඊමේල් ලිපිනයකුත් තියෙනවා. ඔබ කැමති විදිහට ඒ දෙකින් එකක් කියදාගෙන අපට ඔබගේ වාර්තාව ඉදිරිපත් කරන්න. ඒ වගේම මේ වෙලා හැම ශ්‍රී ලංකාවේ වෙලාවෙන් පෙරවරු 7ට මේක ආරම්භ වෙනවා. මෙල්බන් වෙලාවෙන් පෙරවරු 11:30ටත්, නිව්සීලන්ත වෙලාවෙන් පස්වරු 1:30ටත් ආරම්භ වෙනවා. ඒ සඳහා Zoom link එක මේ ලිපිගනුවේ තියෙනවා. මේ ලිපියේ ඒ රැස්වීම අංකයත් මුරපදයක් තියෙනවා. ඒ සියල්ල මම chats මේ ලිපිය මම chat එකට අමුණලා තියෙනවා. ඒ download කරගන්න. ඒක තමයි අපේ වැඩසටහන සම්බන්ධයෙන් කෙටියෙන් කියන්න තියෙන්නේ. දැන් මම ආරාධනා කරනවා බන්දුල සොයිසා මහතාට ඔබ වෙත ලැබී ඇති මේ වාර්තා ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරන්න.
පද්වා අද ස්වාමීන් වහන්සේ කල්දන්න අද ප්‍රශ්නෝත්තර වාරයට ඉන්නේ ධම්මකුසල ස්වාමීන් වහන්සේද නැත්නම්?
ධම්මකුසල ස්වාමීන් වහන්සේ තමයි දැනට නම් ඉන්නේ.
අවසරයි ස්වාමීන් වහන්ස.
මම තමයි දැන තින්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. අද මේ වැඩි ප්‍රශ්න නැහැ ස්වාමීන් වහන්ස, එක ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා වහන්සේගේ අවසර ඉදිරිපත් කිරීමට.
හොඳයි.
ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පර්යංකය හුස්ම වෙත සතිය පිහිටුවා පර්යංකය ආරම්භ කළෙමි. සතිය හේතු කරගෙන හුස්ම රැල්ල ක්‍රමයෙන් සියුන් වෙමින් ගොස් අවසානයේ හිස් බව සමග රිද්මයකට චලනය වන සියුම් වී ගිය හුස්ම ඉහළ හා පහළ යාමක් දක්නට ලැබුණි. ඇතැම් විට සිතුවිලි පැමිණියද එම සිතුවිලි තුළ සතිය පිහිටන බවක් දක්නට නොලැබුණි. කය ගුහාවක් ලෙස දැනෙනු වූ අතර එවිටද හුස්ම ඉහළ පහළ යාම ගැන අවබෝධයක් පැවතුණි. සාමාන්‍ය ජීවිතයේ තුල සතිමත් වීම. සාමාන්‍ය ජීවිතයේදී ඇවිදින විට වම් පිළිඹ බිම ස්පර්ශ වීමේ කයේ ඉරියව්ව කෙරෙහි සිත පිහිටයි. හිත පිට ගිය විටද කයේ ඉරියව්ව අතරින් පතර පෙනෙන නිසා හිත පිට ඇති විටද සතිමාත්‍රය ඡායාවක මට්ටමින් පෙනී යයි. එයින් සතිමත් බව පිළිබඳ විශ්වාසයක් ඇතිවේ. විතර්ක මට්ටමින් ඇතිවීමෙන් නිරීක්ෂණය නුරුස්නා බව මේ වන විට ඒ දෙස බලා සිටීම තුළින්ම සමනයකට පත්වී ඇති බව අත්දකිමි. කයේ ඇතිවෙන වේදනා කෙරෙහි ඇතිවීමෙන් තිබුණු නුරුස්නා බවද එලෙසම බවද ඒ දෙස බලා සිටීම තුළින්ම අඩුවී තිබේ. මෙලෙස සතිය පරිණාමය වන සතිමත් වීමක් අත්දකින නිසා සතිමත් වෙමින් සිටිමි. ස්වාමීන් වහන්සේට සියලු දෙනාට සියලු යහපත වේවා. තෙරුවන් සරණයි. වාර්තාවේ අවසානයේ ස්වාමීන්
වහන්සේ. ඔව්, එතකොට ඒ විදිහේ උනන්දුවක් උත්සාහයක් හොඳයි. මේ විදිහට කාලයක් තිස්සේ පුරුදු කරනවා. මේ හුස්ම විවිධ විපරිණාමයකට පරිවර්තනයකට පත් වෙනවා. එතකොට ඒ විදිහේ පරිවර්තනයකට පත් වෙනකොට වේසක් ගන්නේ නැතුව නොසැලී මේ පුහුණුව දිගට දිගට කරගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට හුස්මය පරිවර්තනය වෙනවානේ, හුස්ම විපරිණාමයකට පත් වෙනවානේ. මේ විදිහේ එක එක ආකාරවලට පෙන්නුම් කරනවානේ. වෙලාවට නිකන් ගුහාවක ඉන්නා වගේ, වෙලාවකට එක එක අමුතු විකෘති ස්වභාව මේ විදිහට පෙන්නුම් කරනවා. එතකොට එහෙම පෙන්නුම් කරනකොට දිගට දිගට අපි පුහුණුවක් සිද්ධ කරනවානේ. එතකොට එක්තරා විදිහක ඔය අපේ ප්‍රතිපදාව තමයි වෙනසකට පරිවර්තනයකට භාජනය වෙන්නේ. හුස්ම වෙනස් වෙනවා කියලා තමයි පේන්නේ. නමුත් ඇත්තටම ප්‍රතිපදාවත් වෙනසකට පරිවර්තනයකට භාජනය වෙනවා. ඒ කියන්නේ සතිය පුරුදු කරනකොට මේ විදිහේ සතියේ පරිවර්තනයකට ලක් වෙනවා. නෑ, ඕකම තමයි අවශ්‍ය වෙන්නේ. සති ගණන්, මාස ගණන් ටිකෙන් ටික කරනකොට අන්න ප්‍රතිපදාව පරිවර්තනය වෙනවා. ඒත් ඒක වෙන කාටවත් දෙන්න බෑනේ. වෙන කාටවත් ගෙනහල්ලා ඩෝස් එකක් ගහන්න බෑ, ඉන්ජෙක්ෂන් එකක් ගහන්න බෑ, ඇන්ටි වැක්සින් එකක් ගහන්න බෑ. එතකොට ඒ විදිහේ දෙයක් තියෙනවා. එතකොට එහෙනම් තමුන්ම තමයි ඒක වඩා ගත යුතු. ඒකයි භාග්‍යවතුන් වහන්සේ කියන්නේ මම මේ පාමාරක් පෙන්නවා. අක්කා දාරෝ තථාගතයන් වහන්සේලා පාර පෙන්න කට්ටිය. නමුත් යන්න ඕනේ කවුද? යන්න ඕනේ තමුන්. අර විදිහට ඒ යෙදෙන විට තමයි මේ පරිවර්තනය සිද්ධ වෙන්නේ. ප්‍රතිපදාව මෝරන්. එතකොට මේ පරිවර්තනය ඉවසීමෙන් දකින දන්න කෙනෙක්. ඒක හොඳ දෙයක්. අද දවසේ අපි කතාවක් අභහ කරපු මාතෘකාවටත් අදාළ දෙයක්. ඉතින් ඒක නිසා මේ අත්දැකීම හොඳයි. ඊළඟට එතනින් නැවතිලත් නෑ. අර විදියට එදිනදා ජීවිතෙත් ඇවිදින ගමනුත් මේ විලුඹ දැනෙනවනේ. සපත්තු සෙරප්පු දාගෙන ඉඳියට කමක් නෑ. දාගෙන ඉඳියට කමක් නෑ, දැනෙනවනේ. අන්නේ දැනෙන දැනීමත් එක්ක යන්න. අර විදියට හිත පිට ගියා කියන වචනේ සඳහන් වෙනවා. හිත පිට ගියත් කමක් නෑ. හිත පිට ගියා කියන එක නරක විදියට ගන්න ඕනේ නෑ. කයෙන්නේ පිට ගිහිල්ලා තියෙන්නේ. සිහියෙන් පිට ගිහිල්ලා කියලා කියන්න බෑ. ආවමම කියනවා හිත පිට ගිහිල්ලා තියෙන්නේ කයෙන්නේ. සිහියෙන් පිට ගියාද කියලා කියන්න බෑනේ. මේක නිසා කයෙන් හිත පිට ගියාද කමක් නෑ. හැබැයි සිහියෙන් පිට යන්න දෙන්න එපා. සිහියෙන් ඉවතට, සිහියෙන් පිටතට යන්න දෙන්න එපා. ඒ කියන්නේ මොකද්ද? දැන් කයේ ඉන්නකොට කයේ ඉන්න බව දන්නවා. හුස්මේ ඉන්නකොට හුස්මේ ඉන්න බව දන්නවා. ආ කයේ තියෙනවා, සිහියක් තියෙනවා. සිතවිල්ලක ඉන්නකොට, සිතවිල්ලක ඉන්නකොට දැන් කයෙන් පිට ගිහිල්ලා. හැබැයි සිතවිල්ලක ඉන්නවා කියන සිහිය තියෙනවා නම් සිහියෙන් පිට ගිහිල්ලා නැහනේ. සිහිය තවදුරටත් පවතිනවා. සිහිය නැති වෙලා ගිහිල්ලා නැහැ. අන්න ඒකින්ද කයෙන් පිට ගියාට කමක් නැහැ. සිහියෙන් පිට යන්න දෙන්න එපා. හිතවිල්ලක ඉන්නකොට හිතවිල්ලක ඉන්න බව දැනගන්න. ප්‍රපංච කරනකොට ප්‍රපංච කරන බව දැනගන්න. දැනගෙන බැලුවොත් සිහියක් තියෙනවා, කයක් තියෙනවා. අන්න ඇතුළතින් හිමීට අන්න නැවතත් මේ කය දැනීමක් තියෙනවා. අර හිතවිලි අතරේ විලුඹත් දැනෙනවා. අර හිතවිලි අතරේ මේ ඇඟට රස්නේ දැනෙනවා. අර හිතවිලි අතරේ අන්න ඒ විදිහට යම් කිසි විදියක අර අපි ධර්ම දේශනාවේ පාවිච්චි කරපු වචනෙම මම යොදන්නම්. මේ ප්‍රතිපදාව ඉතිර පැතිර යන්න සූදානමක් තමයි තියෙන්නේ. මේකට අනුග්‍රහයක් කළ යුතුයි. එතකොට කයෙන් පිට ගියාට කමක් නැහැ. සිහියෙන් පිට නොයම්. හරි? එන්නේ වෙනස අත්දකින්නේ ඒ පරිවර්තනයේ ඉඩ දෙන්න. එතකොට තේරෙනවා පපංච වුණාට පපංච අතරෙත් මේ සිහිය තියෙනවා. කය බැලුවොත් කයක් තියෙනවා. අර විදියට හිත ඇවිස්සුණාට ඇවිස්සෙන අතරෙත් සිහිය තියෙනවා. කය බැලුවොත් කයක් තියෙනවා. ඔන්න ඒ විදිහට දිගට දිගට විශ්වාසයක් වර්ධනය විය යුතුයි. ඔහි ගියත් නොසැලෙන ස්වභාවයක් මේ සිහියේ තියෙනවා කියන විශ්වාසය ටික ටික වර්ධනය කරගන්න. ඒ සඳහා යම් කිසි කාලයක් ඇවිල්ලා තියෙනවා. එහෙම කරගෙන යනකොට තියෙනවා අන්න එදිනෙදා ජීවිතේ මේක බොහොම විවේකීව කරන්න පුළුවන් පුහුණුවක්. අර විදියට සක්මන් පරියංග කරන අමාරුවක් නැහැ. ඒ වෙනුවට බොහොම විවේකීව කරන්න පුළුවන්. ඒ කෙනෙක් කියනවා එයා පැය 6ක් drive කරාලු. පැය 6ක් drive කරනකොට drive පටන් ගන්නකොටම හිතාගත්තලු මම මේ සිහිය පිටවාගෙන මේ කයට දැනෙන දැනීමෙන් මේ ගමන් කරනවා, මේ drive කරනවා කියලා. එතකොට steering wheel එක මෙහෙමයි දැනෙන්නේ, seat එකට තද වෙලා තියෙනවා මෙහෙමයි දැනෙන්නේ කියන්නේ. ඔහොමම බල බල ගිහිල්ලා තියෙනවා. ඉතින් පැය 6ක් කරනවා කියන එක ලේසි නෑනේ. පැය 6ක් ඔක කරන්න හිතෙන්නේ නෑනේ මේ ලෝකෙට. නමුත් කළා තියෙනවා. කළා තියෙනවා. අන්තිමට කියනවා පැය 6ක් drive කරා අතරමැද එක විවේකයක් පොඩි විවේකයක් අරගත්තේ මට පැය 6 drive කරපු වෙහෙස නැහැ. සාමාන්‍ය පැය 6 drive කරා කියන්නේ නිකන් වමන යන ගානට වෙහෙසක් එනවනේ සමහරුන්ට. මගේ තිසර මොඩ කමක් තිබුණා නිකන් මට තියෙන ලෙඩක් ඒ දවස්වල නිකන් ගමනක් දැන් අපි හිතමු පැය 6ක ගමනක් හරි කියලා. යනවනම් ගිහිල්ලා ඉවර කරන්න ඕනේ නිකන් අතරමැද මේ තැග් ගහන්න තේරෙන්නේ නැහැ. එහෙම බෑ. ඊළඟ භාවනාව කියලා එකක් අදහසක් ඒ දවස්වල තියුනේත් නැහැ. එතකොට අන්න සමහර විට drive කරගෙන යනවා. ඒ වුණාට අනවශ්‍ය අනතුරක් අරගෙන අරන් යන්නේ. ඊළඟ ගිහිල්ලා 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 අන්තිමට වමන යන ගානට ගිහිල්ලා තමයි නතර වෙන්නේ. ඒ වෙනකොට මේ විවේකයක් විවේකය කියන එකටම සිහිය කියලා වචනේ දාන්නත් පුළුවන්. විවේකයක් සිහියක් අවශ්‍යයි. අපිට maintenance වලට කාලයක් අවශ්‍යයි. එතකොට ඒ අතරමැද සිහිය පිටවා ගැනීමත් විවේකයක් තමයි. අර විදිහට ප්‍රෙෂර් එක බිල්ඩ් වෙන දෙන්නේ නැහැ. බැලුම පිම්පි පිම්පි ප්‍රෙෂර් එක වැඩි වෙවි වෙනවා. කටෙන් පොඩ්ඩක් අත ඇරන් ස්ලූස් ගාලා ගිහිල්ලා ආපහු ප්‍රෙෂර් එක බයිනවා. ආපහු පිම්පිගෙන පිම්පිගෙන එනවා. ආපහු කටෙන් පොඩ්ඩක් දෙරි ගාලා ස්ලූස් ගාලා තව ටිකක් පිට වෙලා යනවා. අන්න ඒ විදිහට සිහිය පිටව ගන්න මොහොතක් පාසා අර ගොඩ නැගෙන පීඩනයේ තිද නැහැ තවදුරටත්. මේක බහැලා යනවා. තේරෙන්න මම දැන් ඔලු කැක්කම කරගන්න හදන්නේ. ඔන්න ඔලුව කැක්කමක් මගේ එනවා කිකි ඔන්න සලකුණු තේරෙනවා. එතකොට විවේක වෙන්න ඉඩකඩ තියෙනවා. අතහැරලා දාන්න ඉඩකඩ තියෙනවා. ඔන්න ඔය විදිහට විවේක වෙවි මේ ගමන යන්න ඕනේ. එහෙම නැතුව අර කලින් තියෙන මෝඩකම වගේ නිකන් පෑ හැක් එක දිගට ගිහිල්ලා මේක අහවර කරනවා කියන ගැම්ම ගන්න හොඳ නැහැ. මේක බොහොම වේශකාරී ගැම්මක්. අනතුරු සහගත වැඩි, අනිත් පැත්තෙන් වෙහෙසත් වැඩි. ඉතින් ඒක නිසා අන්න නැවත නැවත විවේක වෙන්න. දොඩ දවසට කොත්තේකුත් වැඩ කරන්න පුළුවන්. නමුත් අතරමැද විවේක වෙනවනේ හැම වෙලේම. ඒ විවේකය තියෙනවා නම් පහසුයි. ඒක සඳහා පොඩි වෙලාවක් ඕනේ. සමහර විට පොඩි විවේකයක්. සමහර විට පොඩි මොනවා හරි ස්නැක් එකක්. සමහර විට පොඩ්ඩක් නිකන් මේ ව්‍යායාම කිරීමක්. සමහර විට පොඩ්ඩක් හිට මෙහෙට ඇවිදීමක්. සමහර විට පොඩි ආහාරයක් ගැනීමක්. ඔය වගේ මොනවා හරි වෙන්න පුළුවන්. අන්න ඒක තමයි සිද්ධ කරන්නේ. ඒක තමයි පුහුණුව. දැන් සාමාන්‍යයෙන් දැන් වැඩ කටයුතු කරනකොට දවසේ ගොඩාක් වැඩ යෙදිලා තියෙනවා. සමහර විට ආරන්නේත් නැහැ. නමුත් අර පොඩි ඉඩ කඩක් ලැබුණාම විවේක වෙන්න අමතක කරන්න හොඳ නැහැ. විවේක වෙන්න අමතක කරන්නේ නැහැ. සාමාන්‍ය ඔය කොහෙට හරි වතුරකට බහලා නාගත්තොත් නැත්නම් ෂවර් එකක් ඇරද ගිහිල්ලා නාගත්තොත් විනාඩි කීපයක් තියෙන්නේ. නමුත් අර ඇඟිලි තියෙන දාහේ ඒ වෙහෙස ගතිය ඔක්කොම දුර වෙලා යනවනේ. ඒකෙන් පස්සේ නිකන් අලුතෙන්ම නැගිටිනවා වගේනේ. අන්න ඒ විදිහේ විවේක වීමක් අවශ්‍යයි අපිට. කියන හැම පැය ජීවත් වෙන හැම පැයකටම විනාඩි 5ක භාවනාවක් ඕනේ. නැත්තම් ජීවත් වෙන හැම පැයකටම විනාඩි 5ක් මේන්ටෙනන්ස් වලට වෙන් කරන්න ඕනේ. ෆැක්ටරි වල කට්ටිය ඕවා හොඳටම දන්නවා. මෙච්චර පැය ගානක් දිවුවොත් මෙච්චර වෙලාවක් මේන්ටෙනන්ස් වලට වෙන් කරන්න ඕනේ මේ මැෂින් එක. එහෙම නැත්තම් මේක දුකට දිවන්න බෑ කියලා ඒගොල්ලෝ ෂෙඩියුල් හදනවා. ප්‍රොඩක්ෂන් එක කඩලා ගන්නවා මේන්ටෙනන්ස් වලට. මේ එන්න රෝඩර් එකක් වෙන්න ෂිප්මන් ඩිලේ වෙලා කියලා වල්ලිගේ උඩ තියාගෙන දඟලන්නේ. නමුත් අනේ මේන්ටෙනන්ස් වලට දෙන්න ඕනේ. ඒ පැය ගාන වෙන් කරන්න ඕනේ. අය ඕගොල්ලෝ මොනවා කරගත්තත් කමන්නේ. මේ පැය ගාන අපිට තියෙන්න ඕනේ වෙන් වෙන්න ඕනේ. මොකද එහෙම නැත්නම් මැෂිම දුවන්න බෑ. එතකොට හිතන්නකෝ පැයක ජීවත් වීමකට අර විදිහේ විනාඩි 5ක මේන්ටෙනන්ස් වලට අවශ්‍යයි. ඒක පැය 24 කියන්නේ පහේ ඒවා කීයක්ද කියලා ඉතල බලන්න. ඒක දවස පුරා එකතු කරලා එකට කළා හරියන්නේ නැහැ. ඒ වෙනුවට වරෙන් වර නැවත නැවත අන්න අර පැය දෙකකට සැරයක් පැයකට සැරයක් පොඩ්ඩක් විවේක වෙනවා. අඩි 5යි වැඩි ඕනේ නැහැ. අර එදිනෙදා ජීවිතේ සිහි පිටවා ගන්නවා. අර විදියට මොකක් හරි අතිමාත්‍ර වැඩකේ දෙනවා. පොඩ්ඩක් විවේක වෙනවා. එක්සර්සයිස් කරනවා. නානවා. අන්න විදියට පොඩ්ඩක් පොඩ්ඩක් නැවත නැවත විවේක වෙවි ගමන් කරන්න ඕනේ. ඒ මේන්ටෙනන්ස් නැත්තම් අන්න දවසක මැෂින් එක බ්‍රේක් ඩවුන්. එතකොට එදාට ආයි අඬන්න එපා, කෑ ගහන්න එපා. සති ගාණක් එක දිගට වැඩ නවතිනු. ඔය ගොඩ දෙනෙට වෙන අවුලේ එකයි දුවනවා, පැය 24ම දුවනවා, නවත්තන්න නැතුව දුවනවා. 24/7 වැඩ කටයුතු කරගෙන යනවා. ගිහිල්ලා ඔන්න එන්නේ නිකන් මේන්ටෙනන්ස් නෙමෙයි ඊට පස්සේ එන්නේ. ඊට පස්සේ බ්‍රේක් ඩවුන්. බ්‍රේක් ඩවුන් ගියාට පස්සේ ආයි රේස්ලා පාර්ට්ස් ගෙන්නලා, සති ගාණ ප්‍රොඩක්ෂන් නවත්තලා, මැෂින් එක ගලවලා ඔක්කොම කළා. කොහොමද දවස් සතියක් දෙකක් තුනක් ඇදිලා තමයි ආපහු දුවන්නේ. මම ගිහුවා හිතට ප්‍රොඩක්ෂන් කරගෙන ගියා 24/7. හැබැයි මොකද වුනේ? අන්න අසනීප වුණා. අසනීප වෙලා වැඩිලා හොම්බෙන් ගිහිල්ලා කරගන්න දෙයක් නැතුව ඔක්කොම වෙලා අන්තිමට සති ගාණක් සම්පූර්ණ වැඩ කටයුතු ඔක්කොම නැවතිලා තමයි නතර වෙන්නේ. ඒ වෙනුවට බලන්න අර විනාඩි දවසකට පැයකට, يعني විනාඩි 55කට විනාඩි 5ක්. ඒ පැයක් කියමුකෝ. ඇතුළත විනාඩි 5ක විවේකයක් තියෙන්න ඕනේ. විනාඩි 5ක භාවනාවක් තියෙන්න ඕනේ. අනේ විනාඩි 5 දෙන්න. ඒක මොකක් වුණත් දෙන්න. එතකොට යැපෙන යැපීම අවුලක් වෙන්නේ නැහැ. නැත්තම් දවසක එන්නේ බ්‍රේක් ඩවුන් තමයි. අනේ ඒක නිසා පැයක් ජීවත් වෙනවා නම් විනාඩි 5ක භාවනාවක් අවශ්‍යයි කියන මතක් කර ගැනීම කරන්න. මොකද ඒ විදිහේ පහේ ඒවා එකතු කරගන්න අමාරුවක් නැහැ නේ. පැය 8ක වැඩමුරේ ඕන තරම් කයිවාරු කෙලකල ඉන්නවනේ ඔය තැන් තැන් වලට වෙලා. එවේකේ බැරිද විනාඩි 5ක් තමුන්ගේ විවේකේ සඳහා වෙන් කරගන්න? බැරි නෑ. අන්න මේ විදිහට දිගෙන් දිගට උත්සාහ කරන්න ඔය යන ක්‍රමවේදය හොඳයි. ඒ සිහිය ඉතිරිය පැතිර යන්න සූදානමක් පේනවා. ඒ සඳහා ඉඩ දෙන්න කියන මතක් කිරීමක් කරන්න ඕනේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, ඒ උපදේශ හුඟක් වටිනවා ස්වාමීන් වහන්සේ. මට වටිනවා, මමත් හිත හිතා හිටිය කොහොමද කියලා මේ සතිය දවස පුරාම මේක යොදාගන්නේ. මොකද හුඟක් වෙලාවට ස්වාමීන් වහන්සේ වෙලාවෙන් බැලුවොත් පැයක් දෙකකට අඩුරමනේ තමයි දවසකට සතිය පිහිටීම වෙලා තියෙන්නේ. මට හිතෙනවා ඒ උපදේශය ඉතාම වටිනවා කියලා. ස්වාමීන් වහන්සේ, අදට ලැබී ඇති ලිඛිත වාර්තා එපමණයි. දැන් ප්‍රශ්නයක් වාචසික ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ?
එහෙම තියනවාද? එහෙම තියනවාද?
ස්වාමීන් වහන්සේ, මේ අද ඉන්නවා 24 දෙනෙක්, අවස්ථාවක් තියෙනවා නම් ලබා දෙන්න කියලා වහන්සේ ඉල්ලා සිටිනවා.
අයලා තියනවා නම් දෙමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සමහරවිට පොඩි වෙලාවක් ගන්න මම ප්‍රශ්නයක් අනිත් ඉදිරිපත් කිරීම වෙනුවට අවස්ථාවක් දෙන්න. සවනාස මේ වන්සේ අද ධර්ම දේශනාවත් අහන් හිටියා. සවනාස දැන් මේ වර්තමාන මොහොතේ හිතගෙන කොට ඒ මොහොතේ කියන්නේ අපි මොකක් කරලා සවනාසිත හිත එදිනදා වැඩ කටයුතු වලදී වර්තමානයේ කියලා නිතර නිරන්තරයෙන් ඒක හිතට එන්නේ නැහැ. නමුත් අපි උත්සාහයෙන් ගත්තොත් තේරෙනවා මොන හිත මොකක් වෙලාර මොක හරි ගැටිලා තියෙනවා. එයා මොක හරි යෙදී සිටිනවා. එතකොට සාරාංශය ඒ දිහත් ඒ වර්තමානට ගෙනාවම ඒ ගැනත් අපිට පොඩ්ඩක් දුරස්තව බලන්න පුළුවන් නම් එතකොට එතන සතිය පිහිටන බවක් තේරෙනවා. සාරාංශය ඒකද ඔය අදහස් කරන විශේෂ දැක්ම කියලා කියන්නේ සවනත මට ඉස්සර තේරුන්නේ නැහැ සතිය පිහිටවන එක මේ විපස්සනාවට මාර්ගය කියලා මට දැන් ටිකක් වැටහෙනවා සවනස මේ වචනය අරගෙන බැලුවොත් මේ විපස්සනා කියන එක විශේෂ දැක්ම කියලා කියන්නේ සතියම තමයි ඒකට දෙන්න පුළුවන් අර්ථකථනය කියලා වහන්සේගේ අදහසක් දැනගන්න කැමතියි.
හොඳයි, එතකොට දැන් ඔකේ අර මේ එදිනෙදා වැඩ කරනකොට අපි හිතමු සිහිය අපි කියනවානේ අපිට ගොඩක් වෙලා සිහිය පිටවා ගන්න වෙලාවක් කියලා. දැන් සිහිය පිටවා ගන්නවා කියලා මතක් වෙන්නේ නැහැ. නමුත් මතක් වෙන්නේ නැති වුණත් පුහුණුවක් කරන කෙනෙක් නම් මතක් වෙන වෙලාවට එයාට තේරෙනවා මගේ හිත කොහෙද තියෙන්නේ කියලා. එතකොට සාමාන්‍යයෙන් ඔය කියපු කතාවේදී අර කරනා භවනාවක් සහ කෙරෙනා භවනාවක් අතර වෙනස දැන හඳුනා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි බලනවා අපිට අවධානය එන්නේ විටින් විට. නමුත් භවනාවක් කෙරෙනවාද කියන එක අපිට හොයන්න පුළුවන්. අවධානය එන විට බලන්න දැන් ඔය කියන විදිහට මගේ හිත ගැටෙන දේවල් ඔස්සේ යමින්ද තියෙන්නේ. එහෙම නැත්නම් සමහර විට ඇඟේ තියෙන්නත් පුළුවන්. දැනීම මගේ හිත පියවරවලට එනවා කියලා ඔය සමහරු කියනවා, ගොඩ දෙනෙක් කියනවා. කොතේකත් අහන්න ලැබෙනවා මේ සක්මන් පරියන්ක විදිහට කරන වෙලාවක් නෙමෙයි මේ දිනලා වැඩ කටයුතු කරන අවස්ථාවක්. නමුත් නොදැනීම මගේ හිත පියවරවලට එනවා. මේ කෙරෙනා භවනාවක් කියලා ඒක කියන්නේ. එතකොට සිහිය පිහිටවා ගන්නවා, පිහිටවා ගන්නවා කියලා නිකන් දඟලමගෙනම ඉන්න ඕනේ නැහැ. දැන් භවනාවක වුණත් හොඳම කාලෙදී අපේ සිහිය පිහිටවන උත්සාහයක් නැහැ. ඒ වෙනුවට උස්නේ ගිලිලා ඉන්නවා. එකෙන් පිටට පැනනහමනේ ආපහු මේ හුස්ම බලන්න ඕනේ කියලා අදහසක් එන්නේ. නැත්නම් එකෙන් පිටට එන්නේ බෑ හුස්ම බලනවා කියන අදහස පිටවා ගන්න. ඒ වෙනුවට අපි හිතමු හුස්මේ ගිලිලා ඉඳියා කියලා. හුස්මේ ගිලිලා ඉන්න තාක් කල් හිත වර්තමාන මොහොතේ. භාවනාවක් කරන්න උත්සාහයක් ඉවිලත් නැහැ. ඔන්න ඒ විදිහට යම් කිසි මේකේ විපරිණාමයක් වෙනසක් වෙනවා. එතකොට මුලින් තියෙන්නේ අර නිකන් මේකේ මේ ප්‍රවීණතාවය නැත්නම් ඒ ශිල්පේ ස්තර හතරක් විදිහට පේනවානේ. මුලින් තියෙන්නේ නොදැනුවත් අසිහිය තියෙන. දන්නේ නැහැ තියෙන්නේ අසිහිය. අසිහිය කියලා දන්නේ නැහැ. නමුත් ඔය සිහිය කියන වචනේ අහුවාට පස්සේ ඔන්න යාට ටිකක් මේක try කරනකොට යාට තේරෙනවා දැන් අසිහිය තියෙන්නේ. මගේ හිත විචිත්ත වෙලා තියෙන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? අන්න දැනුවත් වුණත් අසිහිය තමයි තියෙන්නේ. අනිත් දුනේ නොදැනුවත් අසිහියක්. ඒකට බෙහෙත් නැහැ. දැන් දැනුවත් අසිහිය පිළිබඳ. අන්න ඒකට බෙහෙත් තියෙනවා. ඊට පස්සේ මෙයා ටිකෙන් ටික උත්සාහයෙන් මෙයා එහෙනම් දැනුවත්ව සිහිය පිටවා ගන්නවා. අන්න තුන්වෙනි ලෙවල් එක විදිහට ඒක බලනවා. දැනුවත්. ඔය කියන්නේ ඒක තමයි ඔය මම සිහිය පිටවා ගත්තාම මට තේරෙනවා හිත ගැටිලා. සිහිය පිටවා ගත්තාම මට තේරෙනවා ඔන්න මම වැඩ කටයුතු කරන බව කියලා ඔය කියන්නේ. දැනුවත්ව සිහිය පිටවා ගන්නවා. ඒක තුන්වෙනි ලෙවල් එක. නමුත් ඊටත් එහා ගියපු උප්පිරිම ලෙවල් එක මොකද්ද? අන්න නොදැනුවත්. හැබැයි ඉන්නේ සිහියේ. අර විදියට උත්සාහ කරන දෙයක් නැහැ. දඟරන කියන දෙයක් නැහැ. කරනා භාවනාවක් වෙනුවට කෙරෙනා භාවනාවක් බවට පත් වෙලා. හරි. අන්නේ පත්වීම තමයි අවශ්‍ය වෙන්නේ. එදිනදා ජීවිතේ මම මේ විදිහට සිහියක් පිටවා ගන්නවා කියන සහාය හැම වෙලේම තියෙනවා කියලා අපිට කියන්න බෑනේ. එතම නැති වුණත් කමක් නෑ. බලන්න විතෙන් විට සිහිය එනකොට මගේ හිත වික්ෂිප්ත වෙලාද තියෙන්නේ නැත්නම් මගේ හිත සිහියේද තියෙන්නේ කියලා බැලුවොත් අන්න ගොඩක් වෙලාවට කාලය ඇතුළේ පුහුණු කරන කෙනෙක්ට තේරෙනවා සිහිය තියෙන බව. එයා කියනවා මට නොදැනීම ඉපිවරල තමයි ඉඳලා තියෙන්නේ. මට නොදැනීම ඕස්ම දැනෙනවා මේ යොමුමක් කළා නෙමෙයි. අන්න ඒ විදිහේ වෙනසක් පරිවර්තනයක් විය යුතුයි. එහෙම නැත්නම් අන්න ප්‍රතිපදාව තව මෝරන්න ඕනේ කියන අදහස අපි ගෙන හර දක්වනවා. ඒ කියන්නේ එහෙනම් අර කරනා භාවනාවක් කියන අර්ථයෙන් තමයි තාම යන්නේ. කෙරෙනා භාවනාවක් බවට මෝරලා නැහැ. එතකොට ඒක ඒ මුලින් සඳහන් කරපු කොටසට ඊළඟට දෙවනුව සතිමත් බැල්ම යම් කිසි විදිහක විවිධ විපරිණාම පරිණාම වලට ලක් වෙනවා. එතකොට ওই විවිධ වචන වලින් සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් නිකන් විවෘත මනසින් බලනවා. අවධානයක් යොමු කරනවා. අවධානයක් යොමු කරාම දේවල් දැනෙන්න පුළුවන්. එතකොට භාග්‍යවතුන් වහන්සේ සති මාත්‍රය කියන වචනෙට ළඟ වචනයක් විදිහට එදිලා තියෙන්නේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. සිහිය පෙරට කොට බලනවා කියන අදහස තමයි කියන්නේ. අනේ බැලුවාම අර සති මාත්‍රය කියන දේ සිහියක් බවට පරිවර්තනය වෙන්න ඔන්න පටන් ගන්න ඔන්න මට හුස්ම දැනෙනවා. මේ විදිහට පියවර දැනෙනවා කියලා. ඒ විදිහට වෙනසකට පරිණාමයකට ලක් වෙනවා. ඊට පස්සේ ඒකත් ඔන්න හුස්මේ තියුණ සිහිය ඊතිවිල්ලකට ගියා. මේ විදිහට කලබගෑනියකට ලක් වුණා කියලා ඔන්න ඒක දැනගෙන ඒ ඊතිවිල්ලකට ගියාමත් ගැට ගන්නේ නැතුව හප්ප ගන්නේ නැතුව ආපහු ඔන්න සිහිය දිගට පවතිනවා කියන ශිල්පේ. අන්න සිහියක් සමගිය මනානුවණක් විදිහට හඳුන්වන ඔන්න ඔය විදිහට විවිධ ස්තර විවිධ මට්ටම් පෙන්නවා. සිහිය කියන එක එක විදිහක අර්ථ දක්වන්නේ නැහැ. එවෙන තැන් තැන් වල විවිධ වචන තමයි තියෙන්නේ. පටන් ගන්නේ කොහෙන්ද? අර සති මාත්‍රය එහෙම නැත්නම් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා මේ වචනේ හරි ලස්සන ව්‍යාන ආනාපාන සති සූත්‍රේ පටන් ගන්න එතනින්. එතනින් තමයි සඳහන් කරන්නේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ අසසති සතෝ පසසති. අන්න අර විදිහට සිහිය පෙරට කොට බැලුවාම මෙයාට මේ ආස්වාස කරන බව ප්‍රස්වාස කරන බව දැනෙනවා. අන්නේ වචනේ හොඳයි. සිහිය පෙරට කොට බැලීමක් තමයි කරන්නේ. ඒක තමයි ආරම්භය. ඒක ටික ටික විපරිණාමයකට පරිණාමයකට ලක් වෙලා අර විදියට සිහිය සමග ගිය මන අනුවණක් ප්‍රතිපත්තාන ඊට පස්සේ ඉන්ද්‍රිය බල බොජ්ජංග ඔය විදියට විවිධ මට්ටම් වලට විපරිණාමය වෙලා පරිණාමය වෙලා යනවා. ඒක නිසා අන්න අර මූලික බැල්ම අතර තියෙනවා. විපස්සනාවේ මූලිකම ස්වභාවය අතර තියෙනවා. එතනින් නවතින්නේ නැහැ. ඒ වෙනුවට ඒක හැම වෙලෙම වෙනසකට පරිණාමයකට ලක් වෙනවා. අපි අද කෝණයක් ගහලා මෙහෙමයි කියලා කිව්වොත් හෙට ඒක බොරු වෙනවා. ඒකනේ අර කලින් වார்த்தාව කියපු එක්කෙනා කියන්නේ. එයා කියනවා මේක මේ සතියෙන් සතිය. ඒ කියන්නේ වීක් එකෙන් වීක් එක මේක අන්න මේ සිහිය කියන දේ පරිණාමයකට වෙනසකට ලක් වෙනවා. ඒකම තමයි හරි. ඒක සතියෙන් සතියක් නෙමෙයි දවසින් දවසක් වෙනවා, පැයෙන් පැයක් වෙනවා, හුස්මෙන් හුස්මත් වෙනවා. ඒකට හැම පරියන්කයකම වාඩි වෙන මිනිහා නෙවෙයි නැකිටින්නේ. ඒක අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් ඒ වෙලාවේ. නමුත් ඔයාගේ ගොඩාක් එකතු වෙලා දවසක අන්න තේරෙනවා මම දැන් වෙනස් විදිහට තමයි මේ ජීවිතේ අත්දකින්නේ. ඔකට අපි කියනවා ප්‍රමාණාත්මක වෙනස්කම් ගොඩක එකතුවක් දවසක ගුණාත්මක වෙනසක් බවට පරිවර්තනය වෙනවා කියලා. ඒ කියන්නේ මොකද්ද? නිකන් ටැප් එකෙන් වතුර අරගෙන ලිපේ තියනවා. ලිපේ තිබ්බම වතුරම තමයි තියෙන්නේ. අන්න මොකද වෙන්නේ? අන්න ටික මේකේ ප්‍රමාණාත්මක වෙනස්කම් ගොඩක් වෙනවා. නඩ උෂ්ණත්වය ටික ඉහළ යනවා. ඉහළ ගිහිල්ලා ඔය සාමාන්‍ය වායුගෝල පීඩනයේ ඇතටේ 100කදී වගේ ඔන්න මේ වතුර නටන්න පටන් ගන්නවා. නැතිවත් තාමත් වෙනසක් පේන්නේ නැහැ. නමුත් මේ ප්‍රමාණාත්මක වෙනස්කම් ටික මේ තාපය කියන එක ඇතුළත් කරලා යම් කිසි වෙලාවක අන්න ගුණාත්මක වෙනසක් වෙනවානේ. මොකද්ද මේ ගුණාත්මක වෙනස? හුමාලයේ බවට පරිවර්තනය වෙනවා. හුමාලයේ බවට පරිවර්තනය වුණ දවසට වතුරයි හුමාලයයි කියන්නේ හාත්පසින් වෙනස්. හාත්පසින් වෙනස්. අර කියන්න මේක යාවේ කියලා හිතාගන්නත් බෑ. කොහොමද මේ විදිහ වෙනසක් වුනේ කියලා එකපාරට අල්ලන්නත් බෑ. නමුත් අර ආපු ප්‍රමාණාත්මක වෙනස්කම් ගොඩක එකතුව තමයි ඒ ගුණාත්මක වෙනස සිද්ධ කළේ. මේ විදිහේ දෙයක් අපි තුල වෙනවා. එතකොට භාවනා පැයක් කියන එක අපිට එච්චර කවුන්ට් වෙන්නේ නැහැ. එක හුස්මක් කියන එක අපිට එච්චර කවුන්ට් වෙන්නේ නැහැ. නමුත් ඒක ක්වොන්ටිටේටිව් වෙනස්කමක්. ටික 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 චූටි චූටි ප්‍රමාණාත්මක වෙනස්කමක් තමයි එතන තියෙන්නේ. ඒක අපිට අහුවෙන්නේ නැහැ. නමුත් දවස ගිහිල්ලා වන වතුර හුමාලය වෙනවා. අන්න එදාට දෙනවා අපට පිළි. දැන් තියෙන වතුර නෙමෙයිනි. දැන් තියෙන හුමාලෙනි කියලා අමුතු නිකන් මහා නිකන් විපර්යාසයක් වුණා වගේ තමයි පේන්නේ. නමුත් අන්න ඒක උනේ කොහොමද? අර ගොඩක එකතුවක් තමයි. ක්වොලිටේටිව් වෙනසක් බවට පත් වුණා. අර විදිහේ ගුණාත්මක වෙනසක් බවට පත් වුණා. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒක තමයි ක්‍රමවේදය. මේ සඳහා ටිකෙන් ටික උත්සාහ කරන්න. උත්සාහ කරනකොට කරනකොට තේරෙනවා දවසක තැපෑලෙන් ඇවිල්ලා වදිනවා අපපත්ති. මම දැන් එදා මනුස්සයා නෙමෙයි. මම දැන් මේ විදිහට නෙමෙයි මේ දේවල් අත්දකින්නේ. කියලා අන්න ඒ විදිය වෙනසක් පරිවර්තනයක් සිද්ධ වෙයි. සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමුනේ.
එමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පින් විස්තර කිරීමට වාසිතාම හොඳට විස්තර කරා. ස්වාමීන් වහන්සේ මුල් කොටසේදී මට ඇත්තටම තේරුණා මේ මොකක් වෙලාවට මේ සතිමත්ව ඉඳගෙන තියෙනවා, හැබැයි ඒක උනා කියලා දන්නේ නැහැ. කියන්නේ ක්‍රියාවත් එක්කම තමයි යෙදිලා තියෙන්නේ. මේ එතකොට වෙනස තිබුණේ එච්චරයි. කියන්නේ ඒක හිතිය බව දන්නවා, නමුත් හිතිය බව දන්නේ නැහැ. නමුත් ක්‍රියාවක යෙදිලා තියෙනවා සම්පූර්ණයෙන්. වහන්සේ බොහොම දුපින් ස්වාමීන් වහන්සේ විස්තර කිරීමට. දැන් ඔබට අවස්ථාවක් තියෙනවා සූම් හෑන්ඩ් එක ඔසවා ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ එක්කෙනෙක් අත ඔසවා තියෙනවා. ඔය ෆෝන් එකෙන් ඇවිල්ලා තියෙන්නේ. මම අවස්ථාව දෙන්නම් අන්මියුට් කරා. හරි, කතා කරමු.
අවසරයි ස්වාමීන් වහන්ස, මම අලුතෙන්ම සතිමත් වීම පටන් ගත්තු කෙනෙක්. මේ මට තියෙන ගැටලුව තමයි ස්වාමීන් වහන්ස, දැන් මම පර්යංකය කරනකොට මේ ආශ්වාස කරන හුස්ම දැනෙනවා නාසිකාග්‍රේට, වලට ප්‍රශ්වාසය දැනෙන්නේ නැහැ. මම කරනවා වැරදිද දැන්නේ? ඒක දැනගන්න තමයි කතා කරේ.
හොඳයි. එතකොට එහෙම අලුත් කෙනෙක් මුලින්ම පටන් ගත්ත කෙනෙක් එක්ක කතා බහ කරන්න ලැබිච්ච එක හොඳයි. නෝ මේ ඉදිරිපත් වෙලා ප්‍රශ්නයක් අහපු එකත් හොඳයි. ගොඩ දෙනෙක් එහෙම ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කල්පනා කරනවා දවසක මම මේක හොඳටම කළා මේ ප්‍රකාශ කරනවා කියලා. හරියට නිකන් සක්මනක් හදලා සක්මන් කරන් ඉන්දියා වගේ. ඉතින් එහෙම වෙන්න ඕනේ නැහැ. අපි අඩුපාඩු ටික ටික හදාගෙන තමයි යන්නේ. කවුරු කවුරු පටන් ගන්න තියෙන විදිහට තමයි. එතකොට ඇතුල් වෙන හුස්ම දැනෙනවනේ, පිට වෙන හුස්ම දැනෙන්නේ නැහැ. එතකොට ඒක ප්‍රශ්නයක් නැහැ. අපිට හුස්ම ඇතුල් වෙන බවට සිහ පිටව ගන්න පුළුවන්. ඒක එක්කෙනාක කයේ ස්වභාව අනුව ඒ දැනීම වෙනස් වෙනවා. එතකොට අපි හිතමු ඇතුල් වෙන හුස්ම පිට වෙලා ගියේ නැත්තම් මෙච්චර කාලයක් ওই ජීවිතේ පවතින්නේ නැහනේ. පිට වෙලා යනවා. මේ දැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දැනීම දැනෙන්නේ නැහැ කියලා. ඒක ගැටලුවක් නැහැ. ඇතුල් වෙන බව සිහියෙන් දැනගනිමින් ඒ භාවනාව කරගෙන යන්නකෝ. එතකොට සමහර විට දවසක පිට වෙන හුස්ම යාලාවට මතුවලා එවි. ආවේ නැතත් කමක් නැහැ. මොකද හුස්ම දැන් අපි ඇති බවට සිහියක් නේ පිහිටව ගන්නෙ. ඊට පස්සේ ටික දවසකින් ඒක හුස්ම නැති බවට සිහියක්, හුස්ම වැටෙන්නේ නැති බවට පිළිබඳ සිහියක් බවට පත් වෙනවා. මුලින් අස්තිත්වය ඇති බව පිළිබඳ සිහිය, පසුව නැති බව නාස්තිත්වය පිළිබඳ සිහියක් බවට පත් වෙනවා. එතකොට ඒ පරිණාමය සඳහා ඉඩකඩකුත් ලැබිලා තියෙනවා. ඔය කියන ප්‍රකාශය අනුව මොකද්ද? ඇතුල් වෙන හුස්ම ඇති බවට සිහියක් සහ පිට වෙන හුස්ම නැති බවට සිහියක් පුරුදු කරා කියලා නේ කියන්නේ. ඒක හොඳ ජයග්‍රහීව කරන්න පුළුවන් ප්‍රකාශයක්. මම සිහිය පුරුදු කරා, මට ඇතුල් වෙන හුස්ම ඇති බව පිළිබඳ සිහියක් තිබුණා, පිට වෙන හුස්ම නැති බව පිළිබඳ සිහියක් තිබුණා. ඒ අත්දැකීම තමයි ඔය චෝදනා මුඛයෙන් එල්ල කරන්නේ. වැරදුනාද කියලා හිතෙන්නේ. නමුත් අන්න හරි කියපු කාරණා තියෙනවා. ඇති බව පිළිබඳ සිහියද වැඩි අමාරු නැති බව පිළිබඳ සිහියද කියලා මං ඇහුවොත්?
නැති බව පිළිබඳ සිහිය තමයි මට අමාරු. ඒ කියන්නේ
ඒක දැනගන්න අමාරුයිනේ නේද? ඒකත් අහුවෙලා තියෙනවානේ. ඒකනේ නෑ කියන්නේ හුස්ම නෑ, පිට වෙන හුස්ම නෑ කියන්නේ ඒක නිසානේ. ඒක හිතට ශක්තියක් ප්‍රසාදයක් ඇති කරගන්න හේතු කාරණාවක්. දැන් හුස්ම ඇති බව සිහියට වැඩිය නැති බව පිළිබඳ සිහිය අල්ලන්න අමාරුයි. ඒකත් දැනিলা දෙනවා. එන්නේ ශක්තිය උනන්දු හිතේ තියාගෙන කරගෙන යනකොට හරි. ආපහු නැවත නැවත තම තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කළ උපදෙස් ගත යුතුයි මුල් කාලේ විශේෂයෙන්.
හොඳයි ස්වාමී. හන්ස ඔබ වහන්සේට ගොඩක් පිං.
බොහොමත්ම ස්තුතියි ස්වාමී ඉදිරිපත් කරාට. දැන් ඔබට අවස්ථාවක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා නම් සූම් හැන්ඩ් එක ඔසවා ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ අද වෙන ප්‍රශ්න නැති බව තේරෙන්නේ.
හොඳයි එහෙනම් අපි ඉක්මනට තව ප්‍රශ්නයක් ගන්න කලින් ඉවර කළා දාමු.
එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං ඔබ වහන්සේ අද ධර්ම දේශනාවයි ප්‍රශ්නෝත්තරය දෙකම කරා. පන් ඔබ වහන්සේට දෙපා නැමෙද නමස්කාර කරනවා තෙරුවන් සරණයි. පත්ම ඉදිරියට කරගෙන යාමට ඔබට බාරයි.
බොහොම පින් ස්වාමීන් වහන්සේ එසේම බන්දුල ඔබට බොහොම පින්. දැන් මම ආරාධනා කරනවා නාවන්තට ස්වාමීන් වහන්සේට වන්දනා කිරීමට සහ පුණ්‍ය අනුමෝදනාවට.
අද දිනෙත් අප වෙනුවෙන් වටිනා ධර්ම දේශනාවක් සහ ඉතාම වටිනා උපදේශ මාලාවක් අපේ සතිමත් බව පුහුණු කිරීමට ලබා දී අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට මහත් දායකත්වයක් දැක්වුවා. ඒ වෙනුවෙන් වහන්සේ වන්දනා කර පින් අනුමෝදන් කිරීමට අවසරයි. ඒ වගේම මේ වැඩසටහනට මූලික අඩිතාලම දෙමු අපේ ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු නිසරණ වාසී සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ පින් අවබෝධ වේවා. උන්වහන්සේලාගේ ප්‍රාර්ථනීය බෝධිගින් නිවන් සම්පත්‍තිය අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම මෙම කටයුත්තට නොපෙනෙන අවුරින් යම් කෙනෙක් දායක වේ නම් ඒ සියලු දෙනාමද මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ මළගිය ඥාතින් ඇතුළු පින් කැමති සියලුම සත්වයෝ මේ පින් අනුමෝදන් කරගනිත්වා කියලා අපි පුණ්‍ය අනුමෝදනාව කරමු. මුලින්ම අපි දෙවියන්ට පුණ්‍ය අනුමෝදන් සිද්ධ කරමු. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ජන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ජන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මම් පරන්ති. මළගිය ඥාතින්ට පුණ්‍යානුමෝදනා කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඊළඟට අපගේ ප්‍රාර්ථනා ගාථාව ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. වහන්සේ වන්දනා කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි.
ඕකාස වන්දාමි බන්තේ
සුඛියන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
සද්සාද අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදිතබ්බං.
සාදු ඕකාසක මාමි බන්තේ ඕකාස ද්වාරත්‍රේන කතං සබ්බං අච්ඡං කමත මේ බන්තේ
අමාමි කමිදම්.
සාදු ඕකාසක මාමි බන්තේ
සුපත්ති
තුතියම්පි ඕකාසක මාමි බන්තේ
සුපත්ති.
සතියම්පි ඕකාසක මාමි බන්තේ
සබ්බත්තේවා නබිවාදන සේනස නිචං වන්දාව පචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති අයවන්නෝ සුඛං බලං නෛරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති නිවච්ඡාතෝ නිබ්බාන සම්පත්‍ති විනාතේ සම්චතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මනාලද්දං පස්විතුං වන්දිතුං වරං. සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු
සුපත්තිව සුපත්තිව පෙරවන් සරණයි
පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ.